එමනම් හැමදිනාටම පෙරවන් සරණයි. හැමදිනාමත් මේ තමන්ම ගෞරවයෙන් අද දවසේ දී පිළිගන්නවා. අපි සතියේ දිනැනි ලංකා වේලාවෙන් සවස 3 මාර්ට් පවත්වන ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවසේ අද දවසේදී සූත්‍ර දේශනාවක් අපිට අපේ මහාචාර්ය කොබ්බලගේ මහත්මයාම ටික දිනකට පෙර යෝජනා කළා යමක සූත්‍රය. ඉතින් අපි අද එතුමා සම්බන්ධයෙන් නැහැ කියලා හිතලා ඒ සූත්‍රය ගන්න නැහැ කියලා හිතන් ඉතින් නමුත් එතුමා දැන් අද සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම හොඳයි, එහෙනම් අද දවසේදී අපිට ඒ ආශ්‍රාව තියෙනවා ප්‍රොෆෙසර් කොබ්බලගේ සමග මේලයි වැඩවාසයෙන් ඉතිරිනවා මේ පූජ්‍යපාද අනුමදස්සි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අපි අද දවසේදී තමත්ම ගෞරවයෙන් නමස්කාර පුරුක පිළිගන්නවා මේ දම්සභා මණ්ඩපයේ. ඉතින් ප්‍රථම වතාවට උන්වහන්සේ අපි සමග එකතු වෙන්නේ ඉතින් හරිම වාසනාවක් අපිට. ඒක උන්වහන්සේ මින් ඉදිරි දවසේ කවදා හෝ සම්බන්ධ කරගෙන අපිට බලාපොරොත්තු තිබුණා. මේ කොබලි මහත්මයා අපිට මතක් කරලා තිබුණා. එනිසාද මේ අහම්බෙන් ලැබිච්ච අවස්ථාව ඉතාමත් මගේ කරනවා අපි හැමෝටම. ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍ය පටන් ගන්න ඉරා විනාඩි 20ක් පරක් වෙලා එනිසා මම ඉතාම කෙටියෙන් හැඳින්වීම කරේ. මම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට මේ ස්වාමීන් වහන්සේ අපිට එහෙමනම් යමක සූත්‍රය අපිට පහදා දෙන්න අපි හැමෝටම තිරුවන් සරණයි.
සංගීතනිකාය තුනේ දේවතාවගේ යමක සූත්‍රයේ යමක කියන ස්වාමීන් වහන්සේට නිත්‍ය දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටිය තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන එක. එතකොට භික්ෂුන් වහන්සේලා මේ යමක ස්වාමීන් වහන්සේට කියනවා ඕක බුදුන් වහන්සේට අමුතු දේශනාවක් කියලා. රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව ඕක කියන්න එපාට වැරදි කියලා. යමක ස්වාමීන් වහන්සේ වික්ෂුන්ට කියනවා නෑ, මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු කාරණාව. මම මේ විදිහට දරාගෙන ඉන්නේ රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව තමයි මම දන්න කාරණාව කියලා ඒ අනිත් වික්ෂුන් වහන්සේට කියනවා. දැන් මෙතන අපි කල්පනා කරලා බලමු සාමාන්‍යයෙන් අද බොහෝ අය දන්න කාරණාව තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව. එතකොට එහෙනම් මේක පාපී දෘෂ්ටියක් හැටියට විසුන් වහන්සේලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරා. මේක ඇත්තටම තේරුම් ගන්න හරියට අමාරු වෙලා තියෙන්නේ මේ ධර්මය නියමාකාරයෙන්ම තේරුම් නොගැනීම නිසාමයි. මේ සූත්‍ර දේශනා අවසන් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි සැබෑවටම මේ මොකද්ද මේ කියපු කාරණාවත් එක්ක රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණා වැරදි කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා සාරිපුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ භික්ෂුවට මේ පාපී දෘෂ්ටියක් තියෙනවා, රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය. ඉතින් මේක නැති කරන්න කියලා සාරිපුත් සානාපර කියවට පස්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ යමක ස්වාමීන් වහන්සේට කතා කරලා යමක ස්වාමීන් වහන්සේට මේ ගින් අහනවා ඔබට මේ වෙන දෘෂ්ටියක් තියෙනවද කියලා. ඒකට කියන ඔව් රතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන එක දෘෂ්ටියක් එක මොමුද මමටක තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ සාරිපුත් සානාපේ යමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මොකක්ද අහන්නේ? යමක මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි සතයි. ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම කියලා ගන්න. මම කියලා ගන්න මගේ කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. එහෙම ගැනීම සුදුසු නැහැ කියන. ඊට පස්සේ අපව අහනවා වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා. වේදනාව අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නැද නිත්‍යං තද්දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දෙක දුකයි. දුකෙන් සැප දහන දුකයි කියලා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ මතයි කියලා ගැනීම සිදු කරනවා. ඒක නෑ කියලා මේ විදිහට අනුපාදව කරනවා. ඊළඟට යමක ස්වාමීන් වහන්සේ ගින් ඒ ප්‍රශ්නෙට ගැහුවට පස්සේ යමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා රූපය අනිත්‍යයි, ඒ වගේම කනිච්චයේ දුකයි, යමක කනිච්ච නම් දුක නම් වෙනස් වෙන ස්වභාවය තමයි ඒක මම මගේ මටයි කියලා ගැනීම සුසුමයි කියලා. ඊළඟට ආය සාරිපුත් සාන්නාසි අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් අන්නේ ඒක නිරුද්ධ ස්වභාවය නිරෝධ ධර්මයක්. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක නිරෝධ ධර්මයෙන් යුක්තයි. මේ ප්‍රශ්න ටික අහනකොට දැන් සාමාන්‍යයෙන් අපි නිකන් වචනයකට උත්තර දෙනවා වගේ නෙමෙයි. මේ ප්‍රශ්න ටික අහනකොට මේක තේරුම් අරගෙන තමයි උත්තර දෙන්නේ. පංච පාදස්කන්ධය කියන්නේ මොකද්ද කියන කාරණාවත් වටහාගෙන තමයි උත්තර දෙන්නේ. නිකන් කටවචන උත්තර දීමක් නෙමෙයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාමණේරයන් යමක සාමණේරයන් අහනවා රූපය කියන රහතන් වහන්සේට නෑ කියලා. වේදනාව කියන රහතන් වහන්සේට ඒත් නෑ කියලා. ඊළඟට සංඥා සංස්කාරේ විඥාන කියන රහතන් වහන්සේට ඒත් නෑ කියලා. ඊළඟට අහනවා රූපයෙන් වෙන්නේ රහතන් වහන්සේට රහතන් වහන්සේ රූපයෙන් වෙදිනවා ඒත් නෑ කියලා. වේදනාවෙන් වෙන්නේ ඒත් නෑ කියලා. සංඥාවෙන් වෙන්නේ සංස්කාරයෙන් වෙන්නේ විඥාණයෙන් වෙන්නේ ඒත් නේද. එතන යනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම දරහතන් මහත්මිය කියනවා. ඒත් නේද. එහෙනම් මේ පහෙන්ම වෙන්නේ කියලා තමයි. ඒත් නේද කියලා. එතකොට දැන් එහෙම නැහැ කියලා උත්තර දුන්නේ අර මූලික අහම ප්‍රශ්නවලට හරියාකාරයෙන්ම මේ ලැබක ගාමින් මහන්සේ තේරුම් ගන්න තමයි උත්තර දුන්නේ. රූපය අනිත්‍යයි දුකයි අනත්තයි වේදනා සංඥා සංකාර විඥාන මේ පහම අනිත්‍යයි යමක් අනිත්‍ය දුක්ඛයි ඒක මමස් කියලා ගැනීම තුල තමයි ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛයේ නිරෝධ ධර්මයේ නිස්සාර. ඊට පස්සේ දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ටික අහලා ඉවරනට පස්සේ රහතන් වහන්සේ පඤ්චපාදන ස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් නැත්නම් යන්නේ විඥාන මේක විඥාන වශයෙන් තමයි වැටෙන්නේ රහතන් වහන්සේ කියලා කියන්න බෑ කියලා කිව්වා. එහෙම අහුවට පස්සේ කාර්ක සම්බන්ධ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද කියන්නේ? ditta dhammikeyo anukala tiyenawa. satyato cetato ditta dhammikeyo anukala tiyenawa. sthira wasinma satya wasinma ditta dhammiyema rahatan wahanse medena kalli rahatan wahanse maranin matu innawada kiyana madhyam matu neha kiyana karanawa gela kenawada kiyala hanna. gela kenne naha swamin kiyana. ඊළඟට යමක ස්වාමීන් වහන්සේට tibita සත්‍ය තමයි යමක සාමෙන්නම් දරන් හිටපු ක්‍රමේ තමයි රහතන් වහන්සේ මරණයෙන් මතු පදින්නේ නැහැ කියන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික අහලා ඉවරනාට පස්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහුවාම මේ රහතන් වහන්සේ කියන්නේ මේ පින් එක අරගෙන වෙන්නේ වශයෙන් පනෝලා මේ වෙන්නේ වශයෙන්ද මේක රහතන් වහන්සේ කියන්නේ නැත්නම් මේක එකටද මේ මේකටම නැහැ කියලා උත්තර දුන්නට පස්සේ කිප ධම්මිකේ අනුමලක් දීපුවා. මේ පිටේ දෙහෙනීම ලැබෙන කල්ලි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව ගැලපෙනවා දහනවා නෑ කියලා. ඊළඟට මේක අහලා ඉවරලා සාරිපුත්‍ර සාමණේරයන් ආය අහනවා දැන් ඔබෙන් කවුරු හරි අහුවොත් රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැද්ද නැත්නම් ඇත්තරම මේ ප්‍රශ්නෙට අර හතර කොහොමද කියලා අව්‍යාකට ප්‍රශ්න හතරක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මොකද දැන් රහතන් වහන්සේ කියලා ලෝකෙ හිතන් ඉන්න يعني හැමෝම හිතන් ඉන්න න්‍යායත් එක්ක මේ ප්‍රශ්න හතරෙන් එකක් තමයි රහතන් වහන්සේ වැටෙන්නේ ඕනෙක් කරන ලෝකයක් ගැටෙන්නේ. ඒක රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවා නැත්නම් මරණින් මතු නැහැ නැත්නම් මරණින් මතු ඉන්නවයි නැහැ නැත්නම් මරණින් මතු ඉන්නෙත් නැ නැත්නම් මේ හතරෙන් එකකට තමයි වැටෙනවා කියලා ලෝකේ හිතන. මොකද අර අනුරාධ සූත්‍රයේ තුලත් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් එක පරිද්දාවකින් ඊට පස්සේ රහතන් වහන්සේ මරණින් මතු උපදිනවා කියලා බුදුන් වහන්සේ පනවන්නේ කියන කොට පස්සේ එකෙන්නේ මේක උපදින්න නැහැ කියලා කියන්නේ මොකටද? ඒකත් නෙමෙයි කියලා. එතන උපදිනවා උපදින්න නැහැ කියලා කියන්නේ මොකටද? ඒකත් නෙමෙයි කියලා. එතන උපදින්නෙත් නැහැ නැත්නම් නැහැ කියලා දැක් කරනකොට ඒකත් නෙමෙයි කියලා. ඊට කෙහිම එතන මොකක්ද පනවන්නේ කියලා අහනවා. ඒත් හතරෙන් වෙන්නේ පනවන්නේ කියලා. අන්වද ස්වාමීන් වහන්සේ අර පරිභාවිකයාට. එහෙම ඇතිවර පස්සේ අර පරිභාවිකයා චෝදනා කරනවා. මේ භික්ෂුව එක්ක අලුත මහණෙක් කෙනෙක් නැත්නම් අවියක් කෙනෙක්. ඒක සාධාරණ විදිහට අන්තර් හේතුව මේ හතරෙන් තොරව ලෝකේ රහතන් වහන්සේ පනවනවා නම් ඔය හතරෙන් ඉන්න පනවන්න බෑ. ඒක රහතන් වහන්සේ මරණය මත ප්‍රතිනෝ කියන්නේ නැත්නම් නෑ කියන්නේ නැත්නම් ප්‍රතිනෝ ප්‍රතිනෝ නැත්නම් ප්‍රතිනෝ නැත්නම් නෑ කියන්නේ. එතන මේ සාමාන්‍ය මොහොතේ ප්‍රශ්නයක් කියලා බුදුරණන් වහන්සේ කියල අහනවා. සාමාන්‍ය මර මේ ප්‍රශ්නයක් කරගෙන ඉන්න මම මේ උත්තර දෙන්න මේක බුදුරණන් වහන්සේගේ දහමට ගැලපෙනවද කියන එක. ඊට පස්සේ බුදුරණන් වහන්සේ අර සාරිපුත්‍ර සාමාන්‍ය වහන්සේ යමක සාමාන්‍ය වහන්සේ අහපු ඒ ප්‍රශ්නිට අහනවා. පස්සේ අහලා කියනවා දිට්ඨ ධම්මිකේ අනුකලබ් දිනවන දිට්ඨ ධම්මිකේ ලැබෙන කල්හි ඔබ රහතන් වහන්සේ මරණින් මතු මේ ඉන්නවද නැත්නම් නැත්නම් මේ කාරණා හතරෙන් විඤ්ඤා පණවනවා කියන්නේ කොහොමද කියලා. එතකොට ඒකම වෙන්ව හරි පනව ගැනීමක් තියෙනවා. ඒ වෙන්ව හරි පනව ගැනීමක්. ඒක වෙන්ව පනවනවා කියන්නේ කොහොමද කියලා හඳුනන. ඊළඟට කියන ඒක වැරදි කර්ම වැරදි කියලා බුදුන් වහන්සේට අන්දාසන වෙනවා කියනවා. එතකොට එහෙනම් මේ හතරෙන් තමයි මේ ලෝකෙ පනවන්න තියෙන පනවන්න තියෙන්නේ. නමුත් මේ අතරින් වෙන්ව පනවනවා කියන එක එකක් වැරදි. එහෙන් පැනවීමක් නැහැ. අපි මේ ලෝකෙ හොයන්නේ හැම මොහොතකම නිවනක් හොයන්නේ නිරෝධයක් හොයන්නේ තියෙනවා කියලා ගැච්ච ලෝකෙන් අයින් වෙන්න. තියෙනවා කියලා ගැච්ච ලෝකෙන් අයින් වෙන්න තමයි නිවනක් හොයන්නේ. ඒ නිසා තමයි අපට රහතන් වහන්සේ මරණින් මතු නැහැ කියන කාරණාවට යන්නේ. ඇයි අපි දුකක් විඳිනවා? විඳින දුක නැති වෙනවා නිවන් දැක්කට පස්සේ. මම විඳින දුක නිවන් දැක්කම නැති වෙනවා. ඔය කාරණාව තමයි දැන් අපි සාමාන්‍ය කෙනෙක් හිතනවා මම ඔය දෘෂ්ටි හතරේ නැහැ කියලා. ඒ දුක් චක්‍රම නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් සදහවටම දෘෂ්ටි හතර දැන් ඔය අනවස් මරණින් මතු අපතේ නැත්ද කියන මේ කාරණාව සම්පූර්ණ කියන්නේ මතකම් මේවත් එක්ක මොකද දෙකට හේතුව අපි තුල සාතන් වහන්සේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන්නේ දෘෂ්ටිය. ඊවර සම්බන්ධ මුලින්ම කරේට ඒක පිළිබඳව පැහැදිලි කරනවා. ඒක වෙනකම්ම තියෙන්නේ දෘෂ්ටියක් ඊවර සම්බන්ධ. මොකද නිවනක් කියලා දකින්නෙම තියෙන දෙයක් නැතිවීම. ඒ නිසා තමයි රහතන් වහන්සේ මරණය මත උපදින්නේ නැහැ කියන කාරණාවට යන්නේ. ඒ වගේම තමයි රහතන් වහන්සේ ගැන දීප්ති දෙහැරියෙම රහතන් වහන්සේ ඉන්නවා කියලා දැක්ක රහතන් වහන්සේ පණවන්නේ යන්නේ. දැන් අපි අපේ රහතන් වහන්සේ රහත් වෙච්ච කෙනා අපට ඉන්නවා පේනවා. එතකොට ඉන්නව පේන රහතන් වහන්සේ පණවන්නේ යනවා. කර්ම පාඩ දෙනවා නැත්නම් කර්ම පාඩ දෙන්නේ නැහැ. නැත්නම් මේ රහතන් වහන්සේ කියලා පණවන්නේ යන්නේ අපි රහතන් වහන්සේ කියන්නේ කවුද කියන ආකාරය නොදන්නාකම නිසාමයි. ඒ නොදන්නාකම තමයි සාරිත්නිකාටද යමක ස්වාමීන් වහන්සේට සම්බුදු ස්වාමීන් වහන්සේට තිබුණේ. එතකොට ධම්ම නැත නැත්නම් මේ සත්‍ය ස්වභාවය වටහාගෙන සත්‍ය ස්වභාවය අධ්‍යයනය කර තිබුණේ නැහැ. ඊට පස්සේ යමක ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව ඉවරනට පස්සේ යමක ස්වාමීන් වහන්සේ සෝතාපන්නක් වෙනවා. ඊළඟට සාරිපුත්‍ර සාරිපුත් ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේ අහනවා ඔබෙන් කවුරුහරි මෙතන වුත් මොකද උත්තරේ? අර විදිහටම උත්තරේ කියනවා. ගැන සාරිපුත් ස්වාමීන් වහන්සේ යම් විදිහකට ප්‍රශ්න අහුවද ඒ රූපේ නිති ළඟින්ද අනිත්‍ය තමයි අනිත්‍ය දුක් අනිත්‍ය නම් එක දුක සැපද දුක්ඛයි මෙන්න මේ කාරණා පංචපාද සම්බන්ධ ගැන මහලා යමක් අනිත්‍ය නම් දුක නම් මේ නෝද්වරණයෙන් දුක්ඛයි කියලා මෙන්න මේ උත්තරේ දෙන්නේ කියලා යමක ස්වාමීන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේට කියනවා ඒක. ඒකට එහෙම කියන්නේ හේතුනේ සාරිපුත් ස්වාමීන් වහන්සේ පහදලා දෙන්න විදිහට යමක ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කියන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගත්තා. ඊට පස්සේ සාරිපුත් සාමණේර තවත් දෙගෙන මේක තවත් කාරණාවක් උපමාවක් එක්ක පැහැදිලි කරනවා. වදකේ උපමා කරගෙන යම් කිසි කෙනෙකුට ඕන වෙනවා හොඳ සිටුවරේ ධනවතේ මරන්නට. කියන්නේ එයාට ආරක්ෂාවක් තියෙනවා, රැකවරණයක් තියෙනවා. නමුත් මෙයාව මරන්න කැමැත්තක් මෙයාට මොනවා හරි එකට ඕන වෙනවා. ඊළඟට මෙයාට ලං වෙන්න බෑ මරන්න. මෙයා මොකද කරන්නේ? මරන්න ලං වෙන්න කලින් දැන් එයාගේ චේතනාව මරන්න. යනවා මේ ළඟට සේවකෙක් හැටියට. සේවකයා දෙවි කියලා සේවය කරනවා. හොඳට සේවය කරනවා. හිත දිනා ගන්නවා. හිත දිනාගෙන හොඳට සේවය කරමින් ඉඳලා ඊට පස්සේ අරයා හිත දිනා ගැනීමත් හොඳට හිත දිනාගත්තට පස්සේ එයා නොදන්න අවස්ථාවකම මරලා දානවා. එයා මේ කාර්යය කරගන්නවා. අන්නේ වගේ ඉස්තර කරනවා කාර්යපත් සම්බන්ධයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහව වද කියලා. එතන ලක්ෂණ කාරණාවක් ඉස්මතු කරනවා. අර සිටුවරයා තමන් ළඟට සේවකෙක් හැටියට එනකොට එයා වදකෙක් කියලා දැක්කද? වදකෙක් දැක්කේ නැහැ. නමුත් සේවය කරන්න ආවේ. ඒ වගේම තමන් හොඳට සේවය කරනකොට සිටි දිනා ගන්නකොට වදකෙක් කියලා දැක්කද? ඒත් වදකෙක් දැක්කේ නැහැ. නමුත් ඒ වදකයාමයි. ඊට පස්සේ එයා මරණ වෙලාවට දැක්කේ වදකෙක්. නමුත් ඒ වදකයාමයි. ආවේ වදකයා. හොඳින් සේවය කරේ වදකයා. මරණ අවස්ථාවේ වදකයාමයි. මෙන්න මේ වගේ පංචකවස් සංගය කියලා සාරිපුත් ස්වාමීන් වහන්සේ නියමක ස්වාමීන් වහන්සේට විස්තර කරනවා. එතකොට අපි පදකේ බව අපි පංචකවස් සංගය ගැන දන්නේ නැහැ. පංචකවස් සංගය ගැන අදකේ බව දන්නේ නැති පංචකවස් සංගය කියන කාරණාවත් සකස් වෙන ආකාරය නොදන්නාකම නිසා පංචපාදවස් සංගයේ සකස් වෙන ආකාරය හරියට දන්නවනම් අන්නේ සකස් වීමත් එක්ක එයාට අහු වෙන මොකද්ද? දෘෂ්ටි ඥානං, සම්මුති ඥානං, නිරෝධි ඥානං, මග්ගේ ඥානං කියන මේ ආර්ය සත්‍ය හතර අහු වෙනවා. එයා දකිනවා දුක කියන්නේ සත්‍යයක්, හැබැයි දුක සකස් වෙනවා සම්මුති සත්‍යයක්. ඒ වගේම දුක්ඛ නිරෝධයේ සත්‍යයක් මේ අවිද්‍යා පදනම මුල් කරගෙන සත්‍ය දැකීමේ පදනම මුල් කරගෙන සකස් වීම තමයි පැවැත්ම. මේ සකස් අවිද්‍යා පදනම මුල් කරන් සකස් නොවීමයි දුක්ඛ නිරෝධය කියලා එක සත්‍යයෙන් දකින්න මේ දකින්න වැඩ පිළිවෙල මේ සත්‍ය දකින්න මාර්ගය තමයි දුක්ඛ නිරෝධ මාර්ගය කියලා සත්‍යයෙන් ඔහු අත්දකිනවා. මෙන්න මේක අත්දැකීමත් එක්ක තමයි මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව අත්දකින්නේ. අපි නැත්තම් පංච උපාදානස්කන්ධය කියලා අපි මූලිකව තේරුම් ගන්නේ කියන දෙයක් දැන් අපි ඒකම පුංචි කාරණාවක් කියනවා. දැන් අපි දන්නවා අපට සද්ධාව මුල් කරගෙන මේ සතර අනේකේ භාවනා කටේ මේ දුකක් තියෙන්නේ, මේකෙන් නිදහස් වෙන්න ඕනේ, මේ ජරාවම දෙකෙන් නික්මෙන්න ඕනේ, මේක නික්මෙන්න රහස් වේදි කියලා අපි දන්නවා. එතකොට ඒක දන්නේ බුදුන්වහන්සේ කියව කාරණාවත් එක්ක අපට යම් කිසි දුකක් ඇතිවෙන නිසා. දැන් අපට අර සතර බවත් එක්ක මේව කාරණා වෙනකොට අපට කැමැත්තක් ඇතිවෙන මේ දුක නැති කරගන්න. එතකොට අපි ඒ පිණිස මොකද කරන්නේ? දුක නැති කිරීම පිණිස යමක් හොයනවා. ඒක ධර්මේ නාමයෙන් හොයනවා. ඒ ධර්මයේ කියලා දුන්න වචන ටිකත් එක්ක අපි ඒ දේ ගන්න, ඒ දේ කරා යන්න අපි හොයනවා. හැබැයි අපි මේ හොයන දේ තුළ අපි මේ ලෝකයේ තියෙනවා කියලා අරගෙන තියෙන ලෝකයේ කරදරයක් දුකක් කියලා හිතාගෙන මේ ලෝකේ මට එපා, මට නිවන ඕන කියලා හිතාගෙන ඒ දෙයක් හොයන වැඩ පිළිවෙල කරා. බුදුරණාහි දෙන්නේ මේ ජීවිතයේ පවතින වැඩ පිළිවෙල නැත්නම් අපි සතර යන වැඩ පිළිවෙල නැත්නම් මේ ලෝකයේ සකස් වෙන වැඩ පිළිවෙල අධ්‍යක්ීම තමයි. ඒ කියන්නේ මේ ආයතන හයෝච්චේ පටිච්චසමුප්පාදේ ක්‍රියාවලියේ සකස් වෙනකොට මේ දුක සකස් වෙන එක අධ්‍යක්ීමයි ධර්මයේ දැකීම.
එතකොට අපි අපේ ජීවන
එන්නේ ආශාස්ත්‍ය ආරක්ෂක හතර ගැනද නුවණ යට හට ගන්නවා. එතකොට රෝටපාණිනම් කියලා කියන්නේ මේ ආරක්ෂක හතර ගැන හිතන්න සත්‍ය ඥාන. අපි සාමාන්‍යයෙන් දුකක් කියලා තේරෙන්නේ මගේ දුක් අපි ඉස්සල්ලාම තේරුම් ගන්නේ මට ලැබෙන දුක. අපි මේ අනිත්‍යතාවයෙන් දුක තමයි සංස්කාර දුකේ කියන කාරණාවට අහුවෙන්නේ. ඒක හොවෙන්නේ මොකද මේ හේතු මොකද තේරුම් ගැනීම එකමයි දුක සංසාරයෙන් මිදෙන්නට අහුවෙන්නේ. ඒ වගේම තමයි දැන් රහතන් වහන්සේ මරණින්මත් ඉන්නවට දැන් කියන්නේ. තමයි අරහත්ය කියන කාරණාව දැක්කේ මේ එතකොට මොකද වෙන්නේ? අන්න යාතම තියෙන දුක හෝ නැති දුක කියන කතාව නැතිවලා ගියදලා එහෙම ඒ දුක සකස් වෙන්නේ මේ සකස් වීම මේ ස්වභාවය තමයි මේක නැතිවීමෙන් මේක සකස් වෙන්නේ නැහැ කියලා ඒනිය රජෙක් කරකට පස්සේ මේ රහතන් වහන්සේ මරණින්මත් ඉන්නවද නැද්ද කියන කතාව එයාට අදාළ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ යාට නැති කියලා යනවා. එතකොට මේ ප්‍රශ්නේ නැතිවීමත් එක්ක යාට දැන් ලෝකයේද අපිට මේ ස්වභාවය තේරුම් ගන්න කෙනාට අහපෝ විතරේම නෝත් එහෙම රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා. එයාට මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න විදිහට වැඩ පිළිලක්ම විස්තර කළේ ඉන්නේ. එයාට මේ හේතුඵල න්‍යාය නෝරට අහුනාට පස්සේ අන්න එයාට මේ ප්‍රශ්න තියලා යනවා. එතකම් මේ ලෝකේ අපි හැමෝම ඉන්නේ තියෙන තැනක ඉඳලා යන්න හොයනවා. අවුගේ තියෙන තැනක ඉඳලා යන්න හොයනවා කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි දැන් විද්‍යාකාර භාවනා ක්‍රම හෝ මොනවා හෝ ක්‍රමයකට අපිට මේ දුක නැති කරගන්න හොයනකොට අපි මේක බෙද බෙදා පොරක් කර කර බල බල අපි මෙතන දෙයක් ඇලෙන්න දෙයක් නැහැ ගැටෙන්න දෙයක් නැහැ කියලා අපි සංකල්ප වශයෙන් දෙනවා. නමුත් කොච්චර අපි සංකල්ප වශයෙන් එහෙම දුන්නත් අපිට ආධ්‍යාත්මික තුළ ප්‍රඥාව නොවැඩි සක්කාය සදිස්සිය හැදෙන්නේ නැතිව අපිට මේ දුක නිදහස් වෙන්න බැහැ. මුංචි උදාහරණයක් එකකට මට පැහැදිලි කරන්න පුළුවන් කම මේ විදිහට හැමෝම අපි හිතමු මේ සාමාන්‍ය ගොඩනැගිල්ල තියෙනවා. මේ ගොඩනැගිල්ල දැන් අපි සාමාන්‍ය කරන ක්‍රමයට අපි බලනවා මේ ගොඩනැගිල්ල බෙදලා බලනවා මේක කැඩේ. වලට කඩලා බලනවා මේ ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා බලනකොට අපි මේ ගොඩනැගිල්ලේ ෂේප් එක අයින් කරනවා, ලී ටික අයින් කරනවා, පරාල ටික අයින් කරනවා, ඩබල් ටික අයින් කරනවා, වැලි ටික, කිමිස් ටික මේ ඔක්කොම කඩ කඩ කෑලි වලට අයින් කරලා අපි කියනවා මෙතන ගොඩනැගිල්ලක් නෙමෙයි මේකට මේ මේ ඇලෙන්ඩ ගන්න දෙයක් නෙමෙයි කියලා අපි සංකල්පනාවකින් මේක තේරුම් ගන්නවා. හැබැයි අපට යම් කිසි කෙනෙක් අහුවොත් අර ෂේප් ටික නැත්තම් මේ ගොඩනැගිල්ල මේ කෑලි ටික මොනවද කියලා අපි හිතමු සීට් ටිකක් අයින් කරලා ඔක්කොම කුඩු කරනවා කියලා. කුඩු කරලාම දානවා ඔක්කොම ටික. යම් කිසි කෙනෙක් කරන්නේ කුඩු ටික මොකද්ද කියලා උත්තරය දෙන්න මොකද්ද අර ගේ තිබිච්ච දේ. ගේ හදලා තිබිච්ච දේ. නැත්තම් ගයක් තිබ්බොත් නේ මේ ගේ හදන්න ගන්න දේ. කොච්චර මේක කඩ කඩ කුඩු කරන කරා මේක කොටස් කර කර බැලුවත් එයා තුලින් හටගත්ත ගේ කියන සංකල්ප දිරුන්නේ. එයා සංකල්පේ කියන්න ගයක් නැහැ කියලා කරන්නේ නැහැ දුන්නේ. ගේ කියන සංකල්ප තිරුන්නේ. අද ලෝකේ හැමෝම අර නිවන කොහෙන කාරණාවෙදි මෙන්න මේ ගියක් නැහැ කියන සංකල්පයක් දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. මෙන්න මේ සංකල්පයේ තුලින් ගේ හට ගන්න ආකාරය දකින්න වැඩපිළිවෙල දකින්නේ. මෙන්න මේ ආකාරයට පංචපාස්කන්ධ ක්‍රියාවලිය අපි හරියට අධ්‍යක්ෂොත් මේ සකස් වෙන වැඩපිළිවෙල අන්න යාට මේ අර රහතන් වහන්සේ මග්නිමත් උපදින් නැහැ කියන දෘෂ්ටි දිරිවල යනවා. ඒ වගේම රහතන් වහන්සේ ගැන තියෙන ප්‍රශ්න සියල්ලක්ම දිරිවල යනවා. ඒ නිසා තමයි මේ යමක ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටියක් තුළ ඉඳලා මේ දෘෂ්ටි නැති වෙන ආකාරයට අර ප්‍රශ්න අහුවට පස්සේ ඒ ප්‍රශ්න වලට වාචිකව විතරක් නෙමෙයි දැන් අපිට සාමාන්‍ය බුදුරජාණන් කිව්ව නිසා ශ්‍රද්ධාවෙන් අපි මේක අනිත්‍යයි කියලා කියනවා. ඒ අපි අනිත්‍යයි කියලා කියන්නේ මේ අපි මේ ලෝකේ තියෙනවා කියලා ගත්ත දේ අර භෞතිකව විනාශ වෙන කාරණාවට හේතුඵල ධර්ම තේරුම් අරගෙන නෙමෙයි හේතුඵල ධර්ම තේරුම් අරගෙන නුවණින් ඉවසමින් මේ කාරණාව අත්දැකන අමෙතනදී සැබෑවටම මේකේ මේ ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් මේ ප්‍රශ්නේ අදාළ නැති ප්‍රශ්නයක් බවට පත් වෙනවා. බුදුරණවහන්සේ ධර්ම සාකච්ඡාව ධම්ම දේශනාව මේ හැරෙකන් විමුක්ති මාර්ගයක් බවට දේශනා කරේ ඒකයි. එතකොට දැන් මේ යමක ස්වාමීන් වහන්සේ ධම අද මෙතන ඉඳලා මොන දෘෂ්ටියක් තියාගෙන පාපී දෘෂ්ටියක්. ඒකට පාපී දෘෂ්ටියක් කියලා කියන්නේ. මේ පාපී දෘෂ්ටියක් තියාගෙන ඉඳලා ධර්ම සාකච්ඡා යෙන්නකොට අපට මම කැටියට අරහත්ත්වයට දක්වාම මේ දියුණු වෙනවා. එතකොට එවැනි ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ මේ ධර්ම සාකච්ඡාව නෝලින් ඉමසාමී ඉමසීමත් එක්ක දිනු කරගත්ත නිසා. ඇතුලේ කටවටෙන් විතරක් උත්තරයක් දෙන්න එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ කල්පනා කරලා මේ තියෙන දෘෂ්ටිය නැත්නම් මේ රහතන් වහන්සේ වරණමත් නැහැ කියන දෘෂ්ටිය අපිට වාචිකව මත නැහැ කියන කල්පනාව නැත්නම් අපි කිසිවෙලකින් මම මේ මාතෘක මේක නැහැ කියන කල්පනාවක් තිබ්බට සරලවම අපි මේ කල්පනා කරලා බැලුවොත් මාතෘකත් ඒ දෘෂ්ටිය තියෙනවා නේද කියන කාරණාවක් අපිට හොයාගන්න පුළුවන්. අපි හරියට කල්පනා කරොත් හේතුඵල වශයෙන් අන්න එතකොට මේ රහතන් වහන්සේ ලර්ථමින් මැත්තේ නැහැ කියන විශ්ියේ රහතන් වහන්සේ මරණින් මැත් ඉන්නවද නැත්නම් ඇත්තෙත් නෑ රැත්තෙත් නෑ නැත්නම් ඉන්නවද නෑ අයියෝ දෙන්නේ අව්‍යක්ත ප්‍රශ්න හතරම ඔබට නැති වෙලා යනවා රහතන් වහන්සේ තේරුම් ගැනීමත් එක්ක. ඒකයි අර බුදුරජාණන් වහන්සේ අර දවම්පති සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මේ දුක්ඛ සත්‍යයි කියලා අධ්‍යක්ෂණය කරන නිරෝධිය දුක්ඛ සමුදය සත්‍යයි කියලා අධ්‍යක්ෂණය කරන නිරෝධිය සත්‍යයි මාර්ගය සත්‍යයි ඒ හතරෙම එකට අද්දගෙනවා එකක් විතරක් අද්දකින්නේ. අපි අද අද්දකින දුක මේ බුදුරණවහන්සේ දෙන්නතු හේතුඵල න්‍යායත් එක්ක දුක සමුදයත් එක්ක සත්‍යය කියලා අද්දකින එක නෙමෙයි මට ලැබෙන දුකක් තමයි අපි මේ අරුවේ. හැබැයි මේ මට ලැබෙන දුකක් මූලිකව ඉවරින් වෙනට ඕනේ. මොකද මේක තේරුම් ගන්න නැතුව අපිට ධර්ම පිටින් ළඟෙන්න බෑ. ඕනම කෙනෙක් කොහොලාවත ධර්මයේ තේරුම් ගන්න මේ සමන්ත මේ ලැබිච්ච දුක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි නෝර මුල් කරගෙන බුදුරණවහන්සේ දෙන්නපු විදිහට මේ ධර්ම ගැන කල්පනා කරනකොට එයාට මේ දුක සකස් වෙන ආකාරය හොයන්නේ. දුක සකස් වෙන ආකාරය අහුවෙච්ච තැනම ඔහු දකිනවා මේ සකස් නොවීම නිරෝධිය බව. තියෙනක නැතිවෙ නිරෝධි සකස් නොවීම නිරෝධිය බව, දුක නිරෝධිය බව. ඒ වගේම මේ වැඩ පිළිවෙල මාර්ගය බව. ඒක අත්දැකලා පස්සේ එයාට මේ අර සතුටෝ ටික නැත්නම් මේ අවයවකට ප්‍රශ්නතර කියලා යනවා. ඉතින් මේ විදිහ තමයි මේ යමක සූත්‍රයේ තුල මේ රහතන් වහන්සේ ගැන
යමක ස්වාමීන් වහන්සේට සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විස්තරේ තියෙනවා. ඒකදී අර ධිටගම්මිකේ අනුපල දීමානෝ කියන කාරණාවත්, ඒ වගේම මේ රහතන් වහන්සේගේ සභාවේ ඉක්මතු කිරීම සාමාන්‍ය කෙනාට රහතන් වහන්සේ අත්දකින න්‍යායත් සියල්ලත් මෙතන ඉක්මතු දැනෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය තුළින් අපට ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. ඒක අපි හරියට කල්පනා කරොත් අපට මේක තුළින් හිතන්න යමක් අපු වෙනවා. ඒක තුළින් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචපාස්කන්ධ කියන කාරණාව තේරුම් ගන්නට, වටහා ගන්නට, මේ ආයතන ක්‍රියාකාරීත්වය ප්‍රතිසම්පද වටහා ගන්නට උපකාරයක් ලැබෙනවා. අර උදාහරණයක් ගොඩක් ඒකට හේතු වෙනවා. ඒකත් උපකාර කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික ඔස්සේ අපි ප්‍රතිපල දහව නැත්නම් මේ පංචදාස්කන්ධ පැවැත්ම නැත්නම් රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙච්චරයි මේ සූත්‍රය තුළ තියෙන්නේ. මේක තුළ තේරුම් ගන්න කාරණා තියෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් එහෙම නිසා මම කිව්වා
සාදු 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 කල්ලාන මිතුනි, අපි සමන් දෙමින් සිටින්නේ පූජ්‍යපාද ලෞවේ අනෝම දස්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබුවේ ධර්ම දේශනාවටයි සමන් දෙමින් සිටියේ. දැන් අපිට උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන්. අපි මහාචාර්ය කොග්ගලගේ මහත්මයාත් එතනම ඉන්නවා. ඒ නිසා අපිට මම හිතනවා සාකච්ඡාව එතනින්ම පටන් ගමු කියලා. කොග්ගලගේ මහත්මයා, ඔබතුමාට පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් ඔබතුමාට පුළුවන් අපිට සාකච්ඡාවට යමු කියලා දුකන් කොපිලි මහත්මයා කැමති විදිහට.
ඒකම සරණයි. මේ දැන් මෙතන අපි ගොඩාක් ප්‍රයත ඉන්න මතයක් මේ රහතන් වහන්සේ පිළිගන්නවටපත්තේ මොකුත් නැති වෙනවා කියන එක. ඉතින් ඒක අපි අර අපේ සිතරතර අනවමදත් පාමිණාන්ත මම හිතන්නේ බොහොම පැහැදිලිව ඒ ටික විස්තර කළා. අර අව්‍යාකෘත ප්‍රශ්න හතරෙන් එකක් නේද මේක කියන්නේ. ඒ මෙතන මට පැහැදිලි වුණේ මේ කියන්නේ මට නිකන් ආපු අදහස තමයි මේ රහත් වෙනකොට අර පුද්ගල සංඥාවක් තිබුණා නම් ඒක ඇති වෙන කියන හේතු ඔක්කොම එතන අයින් වෙනවා. මොකද අවිද්‍යාව දුරු වීම නිසා පංච උපාදාන සංදේ නිසාම යම් කිසි පුද්ගල හැඟීමක් පණවන්න තියෙනවා නම් එතකොට එතනින් පස්සේ රහතන් වහන්සේ මොන වගේද, රහතන් වහන්සේට මොනවද වෙන්නේ කියන ප්‍රශ්න යෙදෙන්නේ වගේ එකක්. මොකද අපි අහන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ වායතට ගියේ නැද්ද, ලෙඩුනේ නැද්ද, අපේ සෞඛ්‍යයට ආයතන පාවිච්චි කළේ නැද්ද, ඇස පාවිච්චි කළේ නැද්ද, බලායතන තිබුණ නැද්ද කියවත් කියන වගේ ගැටලු එනවා. ඒක මේක ඔක්කොම මට හිතෙන්නේ අර අර කියන මතයට සම්බන්ධයි කියලා. ඉතින් අපි මේක නුවණින් විමසුවත් මං හිතනවා දලා අවබෝධයක් ගන්න පුළුවන් කියලා මේ නිවන මොන වගේද කියලා. ඒක සමහර විට හිතන්න පුළුවන්. ඉතින් අපිට රහත් වුණාම ඕක අවබෝධ වෙන එකක් නිකන් දැම්මකට ගොවන්නේ. ඒ වුණාට ඒකත් අවශ්‍යයි මේ Nirodhe ඥානන් කියන පැත්තට. ඉතින් මං දන්නේ අර දුක්ඛේ ඥානන්, ඒ ඥානන්, Nirodhe ඥානන්, මාර්ගේ ඥානන් කියන හතර આવොත් තමයි සම්මා දිට්ඨිය. කියන්නේ හතරේ සත්‍ය ඥානය. ඒක නැති වුණොත් එහෙම මේ ආර්ය මාර්ගයේ පටන් ගන්න බෑ. ඒ සමහර විතර මේ කතා කරන්නේ ওই කෙලවර ගැන කියලා. ඒක මම දකින්නේ මේක කෙලවර නෙමෙයි, ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න අපි තේරුම් ගත්තයි උත්තා. රටේ ස්වාමීන් වහන්සේ අර ඩීටේල් ටින් එකක උදාහරණي අරන් ඒක හැදිලා තියෙන හැටි කුඩු කරලා දැම්මත් මේ බිල්ඩින් එකේ කුඩුනේ කියලා අපි කියනවා වගේ මේ ශරීරේ කොච්චර කඩලා බැලුවත් මේක රූප කලාප මට්ටමට ගියත් සතර මහා ධාතුවට ගියත් මේ ශරීරේ හැදිලා තියෙන සතර මහා ධාතුවනේ කියන පැත්තකින් තමයි අපි ඕක ගන්න. ඒ කියන්නේ බාහිරේ තිබුණ දෙකකින් නැතුව ඒකේ අනිත්‍යත්වයට පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යයෙන්මයි මේ කාටත් පස්සේ හේතු ප්‍රත්‍ය නැත්නම් මෙන්න දෙයක් අපගන්න බෑනේ කියන ධර්මතාවය. එතනවත් මේකට ඉඳන් හොතු ඉමස්මින් අතරදී ඉඳන් නොහොති කියන ඒ තේරුම් නොගන්නේ කිනම් කියනවා කියලා කරුණ. ඉතින් මට මෙතෙන්දී ටිකක් වැදගත් කියලා හිතුණා. ඉතින් අපි හිතන්නේ දරුවා සමස්තය මේ ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න ස්වාමීන් වහන්සේට ගැටළු යොමු කරන්න අපි අවස්ථාව දෙමු නේද? තෙරුවන් සරණයි.
අනේ තෙරුවන් සරණයි කොග්ලි මාතේ ඉතාම වටින් ඔබතුමා අනුකම්පාවෙන් අපිට දැන් කම්පයින් ස්වාමීන් වහන්සේට අපිට ලබා දුන්නා. දැන් ඔබතුමා යෝජනා කරේ හරියටයි කල්යන් මිත්‍රයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වැඩම කරින්න වෙලාවේ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරන්න ප්‍රශ්න මේ තමයි මේ ගමන තුළ ප්‍රශ්න තියෙනවානේ තියෙනෝන්නේ දැන් අදහස් වලට නෙවෙයි අද දවසේ තමන්ට මේ ගමන දිදී ඇති ප්‍රශ්න පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අද හැම දිනාගෙම මම මේ විදිහට නම් මේකෙන් බාරගත්තේ මේක හරිද කියලා දැනගන්න කැමතියි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ වහන්සේට මම කියලා සත්ව පුත්‍රල භාවයෙන් පුරනම් එතකොට කෙලෙස්තික ලෝකයේ උණු කෙලෙස්තික ඔක්කොම සංසිඳිලා නම් ඉතින්ට නැරෙන්න කෙනෙක් පිටියේ නැත කියන එක තමයි පිළිගන්න මම මේ බලන්නේ. එතන යම් කිසි දෙයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් තරමයි.
කාරණාව සම්බන්ධයෙන්ම තව දේශනා කීපයක් තියෙනවා. මේ දවස් කාලාපිට උත්සේ ධාතු බඹ උත්සේ වතරනවලත් පැහැදිලි කරනවා. උපදින් නැතිනම් දිරන්න මැරෙන්න මේ කරවන්න පුළුවන්ද කියන කාරණාව. එතකොට සම්ම කියන කාරණාව අරහත්යේදී අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ කරනවාට පස්සේ අවිද්‍යාව හේතු කරගෙන මම කියලා ඉන්නවා කියලා ගත්ත පණව ගැනීම දුරු වීමත් එක්ක ඒ පණව ගත්ත දේ දුරු වෙච්ච නිසා ඒ පණවගේ නැති වෙච්ච නිසා ඒ වැරද්ද නැතිලා ගිය නිසා විද්‍යාව පහළ වීමත් එක්ක කොහොමනම් මරණය කතා කරන්නද? ඒ මරණය කතා කරන්න බෑ. එහෙනම් මරණය කතා කරන්න බැරි දැන් අපි දකින මරණය තියෙන්නේ කය බෙදීමත් එක්ක අරහත් වීමත් එක්කම රහතන් වහන්සේ කියලා පණවන්න අවශ්‍ය කියලා දෙන්නුත්යි. පණවන්න බෑ. දැන් තව කාරණාවක් මේකදී මම තේරුම් ගන්නවා. දැන් අපි අරහත්යයි නිවනයි කියලා දෙකම කතා කරනකොට නිවන සම්බන්ධයෙන් අද ගොඩක් සුදුසු තියෙනවා. මොකද නිවන සම්බන්ධයෙන් තැනකට දෙයකට යොමු වීමක් එක්ක. එතකොට දැන් රහතන් වහන්සේ නිවන කියන මේ කාරණාව නිරෝධයේ තේරුම් ගැනීමත් එක්ක සත්‍ය වශයෙන්ම එයාට එතනදී තමයි අහු වෙන්නේ. දැන් අපි නිවන සම්පූර්ණ නිවන් දැක්ක රහත් වෙනවා කියවර පස්සේ කියලා ගන්නවා. හයි බිඳුනට පස්සේ. ඔබ නිවන කියලා කියන්නේ අරහත්ය කියලා කියන්නේ අවිද්‍යාව අශේෂ විරාග නිරුද්ධ වෙච්ච තැන. එතකොට එතනදී සම්පූර්ණයෙන් මේ නුවර ඇතිවීමත් එක්ක සියල්ලක්ම ඔබ කියන කාරණ දුර වෙනවා. එතකොට ඉතින් කොහොමද මරණයක් පණවන්නේ? පිටකින් මරණයක් පණවන්න බෑ කොහොමද? මරණය කියන කාරණා පණවන්න බෑ. පණවන්න නම් එතන කුජ්ජරේ නැත්තම් ආදන් වහන්සේ කියලා කෙනෙක් ලැබෙන්නට ඕනේ. ඒ නිසා තමයි විපදම්මිකව අනුපලබ්බීමවනෝ කියලා විස්තර කරන්නේ. ඒ වුණ ලැබෙනවා නම් මරණයක් කතා කරන්න බෑ. ඒනම් මරණයක් මැත්තේ කතා කරන්න බෑ. ඉතින් ඒ කාරණාව සාධාරණයි. මොකද මරණයක් කතා කරන්න බැරි අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක රහතන් වහන්සේට මම කියන කාරණාව නැත්තම් ආත්මයක් තියෙනවා කියන කාරණාව දුරු වෙච්ච නිසා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා කොහොමත් නොලැබෙන නිසා දැනීම ලැබෙන්න කි නිසා ස්කන්ධයෙන් පණවන්න බැරි නිසා පැනවීම සියල්ලක් ඉස්සෙච්ච නිසා දැන් නිවන කියලා නැත්නම් රහතන් වහන්සේ කියලා අපිට අපි දකින්න පැනවීම සියල්ලක් සංකත අපි රහතන් වහන්සේ කියලා පණවන්නත් වෙන අසංකතයේ සංකත නේද? විභාග සූත්‍ර වලින් තමයි පැහැදිලි කරනවා. අසංකතය කියලා කියන්නේ සංකත ඉක්ම වීම. එකතරයි පණවන්න තියෙන්නේ. සංකත ඉක්මව කියලා ඒකේ කියන්නේ තියෙනවා. නැතුව අසංකතයේ ඉතලගෙන පැනවීමක් දෙන්න බෑ. නමුත් අදාළ අසංකතයේ රහතන් වහන්සේට නිරත පණවන්න යනවා පැනවීමක් සංකතයක්මයි. අනුරාධ සූත්‍රයේ තුල මේක හොඳටම ප්‍රකට වෙනවා. අර තම හතරෙන් තොරව බුදුරණන් පණවන්නේ කියන කාරණාවක් තියෙන්නේ. අර අනුරාධ ස්වාමීන් වහන්සේ වර හතරෙන් තොරව පණවන්නේ කියලා කියන මේක පැනවීමක්මයි. ඒකද ඔය හතරකින් තොරව වෙන පණවන්නත් බැහැ. වෙන කොහෙන් හෝ පැනවීමක් ඔස්සේ තමයි මේක හොයන්නේ. පැනවීම ඉක්මවීම සිදුවන්නේ මේ ආවිද්‍යාව ඉදතු වීමේ එතකොට ඉතින් සුත්ත සමුදේ නිරෝධ මම කියන හතරම අපි සත්‍යයෙන් අත්දකින. මේ කොකලගේ මහත්තයා පැහැදිලි කරා දැන් අර සාතන් වහන්සේ ගැන අපට අරහත් කීරේ වැඩ දෙන කාරණාවක් කියලා දෙනකොට හිතයි කියලා.
එනිසා අවශ්‍ය නැහැ කියලා. නමුත් සත්‍ය වශයෙන්ම වස්තුවේම තාම අත්දැකීම දැ ඒ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. මේ කාරණාව තේරුම් ගැනීම කියන්නේ දුක් නිරෝධය තේරුම් ගැනීම. දුක් නිරෝධය තේරුම් ගත්ත පහ තමයි හතරවන් පිටේ කාරණාව තේරෙන්නේ. එහෙනම් සෝතපන්න වීමේදී සාධාරණ හතරම ඇති වෙනකොට ඕනේ. අනේ ඒක එකමයි සතුටම අනිවාර්යෙන් අපට ඇති වෙන්න ඕනේමයි අර සෝතපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න. නැකොට
හොඳයි. කල්‍යාණ මිත්‍රනේ තවත් අවස්ථාවක් කරගන්න තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අනිත් කල්‍යාණ මිත්‍රට අවස්ථාව දෙනවා. අනිත් කල්‍යාණ මිත්‍රට අවස්ථාව දෙනවා. විමල් ජෝතිසන්නාස මයික් එක ඔන්ලා තියෙනවා. මයික් එක මොකද කරගන්න. හොඳයි. අනිත් කල්‍යාණ මිත්‍රට අවස්ථාව දෙනවා තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැමදාම ධර්ම සාකච්ඡා වෙන කල්‍යාණ මිත්‍රයනේ ආමඳුරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තමන්ගේ භාවනායි ප්‍රශ්න ධර්මයේ තේරුම් ගැනීම ලෙස ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ අපි හැමෝටම දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ හේතුප්‍රත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමත් ගැනගෙන තමයි මෙතෙන්දී මේ සිද්ධ වෙන්න ඕනේ. මේ සිද්ධවීමත් සමග මේ මේ ආහන ප්‍රශ්නයේ තියෙන අර්ථරහිත බව වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. දැන් එහෙමනම් ඒ සඳහා විය යුතු ප්‍රතිපදාව කොහොමද කියන එක මම මේ ප්‍රශ්නේ අහනකොටත් අපි අහලා තියෙනවා කල්යාණ මිත්‍ර ශ්‍රේ ධර්ම ශ්‍රවණය ඒ ඔක්කොම. දැන් අපි ඒව දෙස් ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ කරන පිළිසක් ගැන ඔබ වහන්සේ අවබෝධ කරනවා නම් හරි. දැන් ඔබ ඔයගොල්ලෝ ධර්මයේ කතා කරනවා, ධර්මයේ යම් සීමන්ත වල දන්නවා. දැන් අපිට නිතරම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අපේ පොබ්බලගේ මහත්මයනියයි අපිට මතක් කරනවා සම්මාදිට්ඨිය හැදීලා කුමක්ද දකිය යුත්තේ, මොන ආකාරයට කියන එක ගැන අපිට ආලෝකයක් ලබා දෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙන කෙනෙකුට ඔබ වහන්සේගෙන් අහුවොත් ස්වාමීන් වහන්සේ එහෙමනම් මට ප්‍රතිපදාවක් දෙන්න. මට ප්‍රතිපදාවක් කියන්න කියලා කුමක්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙන්න පුළුවන් අවවාදයක් කියලා.
එතකොට අපි දැන් බලන්නට ඕනේ එහෙනම් අහපු ධර්මය ඒක යෝනිස මනසිකාරය කළ තේරුම් කරක් කියනවද? අන්න ඒ යෝනිස මනසිකාරය කළ තේරුම් ගත කාරණාව අපි වර්තමානයේ තුල අත්දැකීම උත්සාහ ඒ ධර්ම අත්දැකීමත් අපි වර්තමානයේ ගත ගොඩක් වෙලාවට ධර්ම අත්දැකීමත් කරන්නේ භාවනා කරනවා කියලා පොත් සංස්කෘතික අපිට අපි මේ ප්‍රායෝගික මේ හදකන්නට කිව්වමකට පොඩි ලොස්සක් එකතුලා ඉස්සවස්තාවක් ක්‍රියාවලියක අපි තේරුම් ගත්ත න්‍යාය යොමු කරන අධ්‍යක්ෂක උත්සාහ කරන්නේ. දෙන්න මේකට අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක උත්සාහ කරද්දී අර කාර්යතාව සම්පූර්ණ ඉඩ වෙයි කරත් ගන්න තෝරේ. දැන් අර ඒ වත්තු කරානේ දැක්කත් පොඩි මහත් කියා සාමාන්‍ය කෙනා හැමෝටම තියෙන ප්‍රශ්නේ නේ හතනෝසේ මරිමත්තේ නැහැ කියලා කාරණා. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ නැහැ කියන කාරණාව එතකොට එයා යම් කිසි විදිහකට හිතලා තියෙනවා මේ කාරණාව. ඒක ටික ඉතනකොට අපට අපේ නෝන වැඩිනට පස්සේ අපිට මේ නෝන මුල් කරගෙන ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව මේක හැදෙන ආකාරයේ මේ හේතු නිසා මේක හටගන්නේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට තමයි ඉතින් අපි සාමාන්‍ය ස්වභාවය තමයි ඕනෑම අවස්ථාවක අපි යමක් හොයන එක. මාර්ගයක් නැත්නම් ඵලයක් හොයන එක. මේ වැඩපිළිවෙල අත්දැකිනකොට අපට මාර්ගයක්ද ඵලයක්ද කියලා හොයන අවස්ථාවක් නැති වෙනවා. එරට සිදුවෙච්ච කොහොමද මේ තේරුම් ගත්ත වැඩපිළිවෙල සමත්වෙන්නේ නැද්ද කියලා. හැම මොහොතකම උත්සාහ කරන්නේ. එතකොට මේ වැඩපිළිවෙල අත්දැකීම. ඒ වැඩපිළිවෙල අත්දැකිනකොට
එයාගේ නුවණ තුළින් එයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙවි. මේ දුක තමයි පිළිසින්න දැකීමේ සම්මුතිය තමයි ප්‍රධාන. අනිකලිය යෝනි තමයි සාක්ෂාත් කරගන්න ඉස්සේ මට තමයි වැඩි යොත් කියන කාරණාව ඒකත් එක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා යමක් ගන්න දැන් අපි ඉතර දැන් ධර්මයේ තේරෙනවා ඊළඟට අපි මේ දේ ගන්න සෝතපන්න වෙන්න ඕනේ කියන හැඟීම නැතිව මේ තේරෙන ධර්මම දැම්මම අත්විඳින්න ඕනේ. මේ අසතන්නාගේ දිවකයේ මනස ඔස්සේනේ සතර ක්‍රියාවලි අත්විඳින්න ඕනේ. මෙන්න මේක අත්විඳින්න සඳහන් කරනවා. අත්විඳින කොට ආපහු අපට අවශ්‍යතාවයක් නැහැ.
අපි ඒක නැවත බලමු. ඉතාලියානු මිත්‍ර පද්ම මහත්මිය අපිට ප්‍රශ්නයකින් උදව් කරා. ඒ තමන්ට මේ මාවතේ යනකොට මොනවහරි ගැටලු ඇති නේ භාවනා කරනකොට වෙච්ච දෙයක් ඒක. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඉර වෙච්ච දනක් එහෙම නැත්නම් ධර්මයේ ගැටලුවක් මේවා සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න ඕනේ. අනිත් අයත් තමයි මේ සාකච්ඡාවට තමයි තාම ගන්නවා අපි මේ පොග්ගලි මහත්මයා. ඔව් දැන් මම එතකන් අහනවා මම ශ්‍රීමති මහත්මියගෙන් ප්‍රශ්නයක්. ශ්‍රීමති මහත්මිය දවස්වල දෙකකට මේ කටින් නින්ද තියාගෙන බැරි හින්දා මම සොයනවාසි ගන්නකම් ඈ. කමක් නැහැ නේද? අපස්සේ දාන්න නෙවෙයි අහන්නේ මම මේ සරල ප්‍රශ්නයක් අහනවා. ඔව්. ශ්‍රීමති මහත්මිය. ඔව් මම. ඔව් මම ඔබතුමගෙන් අහනවා රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? පොඩි ඔබතුම හිතේ නැති හින්දා මම අහන්නේ මොකද කොච්චර. රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද?
ඒකත් එක පැත්තකින් මට අපි අදහසක් මම කියන්නම්. දැන් රහතන් වහන්සේ කියලා කියවහම රහතන් වහන්සේලාට අපි කියනවා උන්වහන්සේලාට කියන්නේ අනිදස්සන විඥානයක් කියලා. උන්වහන්සේගේ විඥානය කිසි තැනක පිහිටලා නැහැ. දැන් විඥානය පිහිටන ස්ථාන හතරක් තියෙනවා. රූපයේ පිහිටනවා රූපූපග විඥානක් සිටිය කියලා. ඊළඟට වේදනාවේ සීතන වේදනෝපග විඥානක් සිටිය, සංඥාවේ සංයෝපග වේදනා විඥානක් සිටිය, සංකාරූපග විඥානක් සිටිය කියලා. දැන් රහතන් වහන්සේලාගේ විඥානය කිසිම තැනක පිහිටන්නේ නැහැ. උන්වහන්සේලා විඥානය අනිදස්සන විඥානයක්. ඉතින් ඒක නිසා ඒ මරණින් මත්තේ උන්වහන්සේගේ සුතිය පිරිනිවන් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව ගිහිල්ලා මෙතනින් විරුද්ධ වෙන චිත්ත පරම්පරාව පහළ වෙන්න තැනක් නැහැ. පිහිටලා නැහැ කොහෙවත්. ඒක නිසා මම හිතනවා රහතන් වහන්සේගේ මරණින් පස්සේ සිටියෙන් පස්සේ නැවත උත්පත්තියක් නැති වෙන්න ඒක හේතුවක් කියලා. මේ මගේ අදහසක්. කල්යාණ මිත්‍රයන්ගෙන් ඉගෙන ගන්න කැමතියි හරි වැරදි. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. හොඳයි. දැන් ඇහෙනවා ශ්‍රීමති මහත්මිය ඒ පිළිතුර නැවත කෙටියෙන් කියන්න. ඔබ වහන්සේගේ සම්බන්ධය නැති වෙච්ච දා මම අපේ දැන් සම්බන්ධ වුණ කල්යාණ මිත්‍ර කීප දෙනෙක් ඉන්නවා කොග්ලි මහත්මයා. මම අර ප්‍රශ්නේ අහුවා. මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා මරණයෙන් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් නැහැ නේද කියලා. ඒතකොට ශ්‍රීමති මහත්මිය අපිට ඒ පිළිතුර නැවත දෙන්න.
ඇත්තටම මහත්මයා මට හිතුනේ රහතන් වහන්සේගේ විඥානය අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒ විඥානය රූපයේ පිහිටලා නැහැ, වේදනාවේ පිහිටලා නැහැ, සංඥාවේ පිහිටලා නැහැ, සංස්කාරවල පිහිටලා නැහැ. විඥානයට පිහිටන්න තැනක් නැහැ උන්වහන්සේගේ චිත්ත සංතානේ. ඒක නිසා උන්වහන්සේගේ සුත්‍ය සිද්ධ වෙන අවස්ථාවේ පිරිනම් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව එතනින් චුත වෙලා ගිහිලා තව තැනක අල්ල ගන්න විදිහක් නැහැ විඥාණය පිළිගලා නැති නිසා කියලා. ඒකට ඒක මගේ අදහස නිසා මම කැමති ඒ ගැන දැනගන්න වැඩිදුරටත් කෙරුවන් තරමයි.
දැන් ඉතමෙලි කතා කරනකොට දැන් රහතන් වහන්සේ බලවින් මැත්තේ ඇත්තද නැද්ද කියන කාරණාවත් එක්ක කතා කරන්නේ නැහැ. ඒක හොඳයි. නමුත් දැන් ඒකම කතා කරමු කාරණාවේ තියෙන රහතන් වහන්සේගේ අවසාන ස්වභාවය වෙනවා. එන්නෝම් පෑම කියන අවස්ථාව. එන්නෝම් පෑම කියන කාරණාව නෙමෙයි. දැන් අපි පොතේ කරාබලක් කතා කරා. රහතන් වහන්සේ අරහත්ත්වයේ කතා කරන තැනම රහතන් වහන්සේ කිය කාරණාවක් ලබන්න බෑ. ඒක ගන්නේ කියන කොල්ලක් දේවා. ඒ නිසා නේද රහතන් වහන්සේගේ මරණයක් ගැන කතා කරන්න බෑ. මොකද මරවන්න පුළුවන් කමක් තියෙනවා. රහතන් වහන්සේ මරවන්න බැරි නම් එහෙනම් අර අවස්ථාවක් තමයි විදිමේ අවස්ථාවකට අපට යමු වෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් රහත් අපට තමයි රහතන් වහන්සේගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ රහත් නොවීමත් එක්ක. රහතන් වහන්සේගේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නෑ. ඒ වගේම තමයි සත්‍ය දැක්වීමත් එක්ක රහතන් වහන්සේගේ ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නෑ. ඒ ප්‍රශ්නේ අදාළ නොවීමක් වෙනවා. එයා දන්නවා මේ ලෝකේ සකස් වෙන්නේ දුක. ඒ සකස් වෙන දුකන කියලා යනවා. සකස් වෙන්නේ දුක. දැන් බුදුන් වහන්සේ තර අභූත චෝදනා වලින් ගොඩක් කාරණා වලින් චෝදනා කරලා භාවිත කරනවා කියනවා මම පනවන්නේ දුක්ඛ දුක්ඛ නිරෝධයක්. ඒකවල සකස් වෙන්නේ දුක. සත්‍ය දැකීමත් එක්ක දුක සකස් වෙන්නේ. ඒකයි දුක්ඛ නිරෝධය. එහෙනම් අරහත්ත්වයට තමයි කියන්නේ අපි දකින්න මරණය නැත්නම් කය විදීම ඒ දිනෝක් කැම කියන කාරණාව නෙමෙයි. අරහත්ත්වයට අවස්ථාවෙදිම රහතන් වහන්සේ කියන කාරණාව රහතන් වහන්සේ ගැන දැන් නිවන පනවන්න බැරි වෙනවා. ඒකත් එක්ක අර මරණය කියන අවස්ථාවක් කතා කරන්න බෑ අපිට. ඒ ගැන කතා කරන්න යන ස්වභාවයම කියන්නේ නැවතත් සංකතයක්මයි. එනිසා සංකත සියල්ල ඉක්මවීම, පණවන්න තියෙන සියල්ල ඉක්මවීම තමයි නිවන. ඒකට අර හොඳම උදාහරණය තමයි අභිවජ්ජකොත් සූත්‍රයේ තුල පැහැදිලි කරනවා. අර බින්න උපමාව අරගෙන අභිවජ්ජකොත් අහනවා රහතන් වහන්සේ පරිණිම්මත් තියෙනවද නැද්ද කියලා ඒ ප්‍රශ්න ටික අහනවා. ඒ ප්‍රශ්න ටික අහුවට පස්සේ බුදුන් වහන්සේ ඒ අවස්ථාවේදී උත්තර දෙනවා ඒ සත්‍ය පනවන්නේ නැහැ කියලා. මේ කිව්වද මේ රහතන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ කියලා. ඊළඟට මේ අධිවචකෙත් කියන වගට ඔබතුමාගේ වාචිකන වහන්සේ ගැන මේ හැදීමක් කිව්වා දෙකක් නැති වෙලා ගියා මේ විදියට මෙහෙම කීමක් එක කියලා. ඊළඟට මේ අධිවචකෙත්කින් බුදුන් වහන්සේ අහනවා මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඔබ මේකට උත්තර දෙන්න කියලා. පුදුන්නාසිය අහනවා දැන් ඔබ ඉදිරිය ගින්නක්පත් වෙනකොට ඔබට ගින්නපත් වෙනවා කියලා පේනවද? ඔව් මට පේනවා ගින්නපත් වෙනවා කියලා. ඇයි ගින්නපත් වෙන්නේ කියලා? ගින්නපත් වෙන්නේ ගින්නපත් වෙන්න උපකාර වෙච්ච හේතු නිසා. ඒ හේතු උපාදාන කරගෙන තමයි මේ ගින්නපත් වෙන්නේ. ධර්ම හේතු කරගෙන ධර්ම උපාදාන කරගෙන ගින්නපත් වෙනවා. දැන් ඔබ ඉදිරියේ හත්වෙච්ච ගින්න නිවුණාම ඔබට නිවුණ කියලා පේනවද? නිවුණ කියලා පේනවා. ඇයි නිවුණේ? ධර්ම හේතු කරගෙන ධර්ම උපාදාන කරගෙන හත්වෙච්චකින් මේ හේතු වෙච්ච ධර්ම නැති වීමෙන් නිවුණා. ඊළඟට පච්චවතින් ගහනවා අර දීච්චකින්ද මොකද වුනේ කියලා. බුදුරණස් කියන උත්තර තමයි යෙදෙන්නේ. ඒක යෙදෙන්නේ නිවුණ විතරයි. දීච්චකින්ද ඒක කතා කරන්න බෑ. ඒක යෙදෙන්නේ. එතකොට රහතන් වහන්සේ මරණින්මත් ඉන්නවද නැද්ද මේ කියන ප්‍රශ්න ඔක්කොම හිතින්නේ. ඒකට උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ ප්‍රශ්නේ හිතින්නේ. දැන් අපි හිතමු අපිට දැන් රහතන් වහන්සේ මරණින්මත් උපදින්නේ නැහැ කියන කාරණාව අපි හිතන අපි දන්නවා එහෙනම් අපිට දෘෂ්ටියක් නෙමෙයි. නමුත් අපි පොඩ්ඩක් තව කල්පනා කරන්න ඕනේ. අරහත් වෙච්ච රහතන් වහන්සේ කය බිඳනකන් ජීවත් වෙන කාලය තුළ අපි දැකම ජීවත් වෙනවා. අපි ජීවත් වෙන දකිනකොට අපට යම් යම් දේවල් අපි ගොඩනගා ගන්නවා. මේ රහතන් වහන්සේට කර්ම විපාක දෙනවා. නැත්තම් කර්ම විපාක දෙන්නේ නැහැ. නැත්තම් මොන හරි දෙයක් අපි අරකට පනවනවා. ඒ පැනවීම යන්නේ අපට සියුම්ම තියනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන කාරණාව සියුම්මකේ තියෙනවා. ඒ නිසා තමයි දෘෂ්ටිය තියෙන්නේ. ඒනම් අර මූලිකවම අරහත්ත්වයේ තියෙන කාරණාව තේරුම් ගත්තට පස්සේ කය බිඳීම කාරණාව කතා කරන්න අවශ්‍යතාවයක් එක නැහැ.
චරණ ස්වාමී ස්වාමීන් වහන්සේ බුද්ධ ඥානක ත්‍රිපිටකයේ හුඟක් තැන්වල ඔය ප්‍රශ්නය ඔය සුබතෝ පොඩි නැත්නම් චතුස් පොඩි ප්‍රශ්න අහන තැන්වලදී තථාගතයන් වහන්සේ කියන ඒ කාලෙින් අපි දැක්කට ඒක හුඟක් වෙලාවට සිංහල පරිවර්තනයේ තියෙන සත්‍ය මරණින්වත් තියෙනවද නැද්ද? එතකොට මෙතන තථාගත කියන වචනේ කෙලින්ම සත්‍ය කියන අර්ථෙමුත් අරන් තියෙන බව පේනවා. ඉතින් දැන් ඇත්තටම පංච උපාදානස්කන්ධයක් ඇති තැන සත්‍ය හෝ රහතන් වහන්සේ හෝ කියා පනවා ගැනීමක් ඇති වුණාම තමයි එතනින් මරණින්මත් ඉන්නවද නැද්ද ආදී වශයෙන් ප්‍රශ්න යොමු වෙන්නේ කියලා හිතනවා. මේ ඕනෑම තැනක් කියන රහතන් වහන්සේ හෝ නැත්නම් සත්‍ය හෝ කියන තැන ඇතිවන්නේ ඇතිවලා නැතිවන්නේ පංච උපාදානස්කන්ධයක් කියන අදහසම එකම අදහස නේද කියලා හිතනවා. දැන් අපි රහතන් වහන්සේ ගැන කතා කරත් සත්‍ය ගැන කතා කරත් එකම විදිහට නේද ඒ පිළිබඳව හිතන්න ඕනේ කියලා අදහසක් ඔය හිතනවා සාන්නාත්. ඒක පොඩි උත්කාරයක් කරන සාන්නාත් එක වැරද්දක් කියලා මම තේරුම් කරලා දෙන්න. ඒක වස්තරන
හරි. මේ එතකොට මම කිව්වේ දැන් ඉතන පරිවර්තනය තුළ තියෙන කාරණාව වචනේ පරිවර්තනය කරාට කතාකට යනවා කියන එකට සත්‍යයක් කියලා. නමුත් පදනම මුලේ ඉඳලා බලනකොට ඒකට කිසි විදියකින් ඒකට හේ බඳ බෑනේ. රාතන් වහන්සේට උත්තර පුරුෂ පරම්පුරුෂ කියලා කතා කරන්නේ. එතකොට රාතන් වහන්සේ තමයි ගන්න තියෙන්නේ සත්‍යයක් කියන කාරණාව නෙමෙයි. අනික සත්‍යයක් කියලා කියන දැම්මට පස්සේ සත්‍යයේ වරණිමත් පොදේ ප්‍රවද නැද්ද කියන කාරණාව සම්මතයත් එක්ක කතා කරන්න වෙනවා. බුදුරණවහන්සේ සත්‍ය සූත්‍රයෙන් පැහැදිලි කරනවා සත්‍යය කියලා කියන්නේ ඡන්දාවත් එක තකත් වීම සත්‍යය කියලා. එතකොට අපි එදෙන්න යනවා දෘෂ්ටියකට අවිද්‍යාව අවිද්‍යාව තියාගෙනම නැත්නම් සත්‍ය විභාගයට තේරුම් ගැනීම අරගෙනම සත්‍යයක් නැහැ කියන දෘෂ්ටියකට යන්නේ අපිට. අපි මේක බලදහමක් තියෙන්නේ කියලා අවබෝධයකින් නෙමෙයි යන්නේ. නැහැ කියන දෘෂ්ටියකට යන්නේ. නැති එහෙම තේරුම් ගත්තොත් විතරයි එයාට වචනේ අහුවෙන්නේ නැහැ. ගතනෝසි මරණයක් තියෙනවද නැද්ද කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ අර සත්‍යවා කියන කාරණාවත් අදාළ වෙන්නේ නැහැ. නැත්තම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කතා කරනකොට අර දුෂ්‍ය වෙනවා. දැන් මම උදාහරණයක් අර කිව්වේ අර ගේගුම වලගෙන අර ගේ නැහැ කියන සංකල්පකින් දුන්න විතරයි තමයි. නමුත් ගේ නැහැ කියන ස්වභාවය අර සංකල්පයක හිම්ම තියෙනවා. ඒ කියන්නේ ගේ පිට කියන සංකල්පේ තියෙනවා. ගේ නැහැ කියන සංකල්පයක් දුන්නා. ඒ වගේ වෙනවා සාධාරණ සත්‍යවා කියන කාරණාව දැම්මට පස්සේ. සාධාරණ වහන්සේ කියන කාරණාව හරියටම රහතන් වහන්සේට භාව තේරුම් ගත්තට පස්සේ ඉතින් රහතන් වහන්සේ කියන කාරණාව විතරයි ගැලපෙන්නේ. සත්‍ය කියන කාරණාව කියෙදෙන්නේ නැහැ. මොකද ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අනිවාර්යෙන් ඒ කාරණාව යෙදෙන්නම ඕනේ. ඒක යෙදු නැත්තුව කියොත් එහෙම අපි අර ඉක්මවා දීමක් වෙනවා. ඔක ඇත්තටම තියෙනවා මේ පඨම කෝටර සූත්‍රයේ අංගුත්තර නිකායේ ඊට පස්සේ උදාන සූත්‍රයේ සංවිස්තනිකායේ ඊළඟට සූත්‍ර කීපෙකම තියෙනවා මේ අනාත්මයක් නැත්නම් මේ සත්‍යයක් නෙමෙයි කියලා ආත්මයක් තුළ ඉඳලා දැන් සත්‍ය භූමියේ තියෙන සබ්බාතුරිතක තියෙනවා ඒ න්‍යායට එක වැටෙනවා. ඒ නිසා ඒක සාක්ෂාත් වූ සත්‍යයක් තමයි නෝවලින් සත්‍යක්‍රීමක් වෙච්චා. අර විදිහට එක්කෙන්ද සත්‍යයක් කියලා දැනී ප්‍රශ්නමයි ගැලපෙන්නේ.
හොඳයි බොහොම තේසමයි නැත්නම් බොහොම තේ.
සෝයි නැත මම ප්‍රශ්න කරන්න. සෝයි නැත මේ තෙන් යම් යම් තෙන් වල ධම්ම සූත්‍ර දේශනා වල ජෝතිසොන්න සූත්‍රයේම තියෙනවා කියලා අපි දැනගත් මහත්මයා අපිට මතක දෙක සැරයක් පෙන්වන්න කර දුන්නේ මේ මේ රහතන් වහන්සේ ගැන එනන සීනස්සෝක කරපු රහතන් වහන්සේ ගැන කියනකොට මේ සදායතන කියන වචනේ එහෙම යෙදිලා තිබුණා කියලා. ඒකකොට මේ එතෙන්දී යම් කෙනෙක් ප්‍රශ්නයක් මතු කරනවා නම් රහතන් වහන්සේට සදායතන ප්‍රවත්මක් තියෙනවද? එහෙම එතකොට සදායතන නිරෝධය සමග භව නිරෝධය වුණා කියන කාරණාවත් සමග ඒක ගැළපෙන්නේ කොහොමද ආදි වශයෙන් අපි කතා බහ කියදෙනකොට එතනත් ඔය කලින් කිව්වම අවබෝධ ප්‍රදේශනා කළ වැරද්දම තියෙන්නේ. කොහොමද අපි මේ කාරණාව තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ?
එතන සදායතනක් කතා කරනකොට එන්කොටිට සුත්‍රයක් තියෙනවනේ. ඒක ලෞකික ලෝකයේට ප්‍රකට වෙන කාරණාවක් එක්ක කතා කරන්න වෙනවා. නැත්නම් කතා කරන්න බැරි වෙනවා නේ. කතා කරන්න වෙනවා. මේ සියලු දේවල් කතා කරන්නේ මේ කතා කළ යුතු දෙයට ලෝකයේ ප්‍රවැත්වර කතා කිරීමක. එහෙම නැතුව එතන මේ දැන් හේතු දැන් ඔකට තව කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. ඔය මොළිය පබ්බුන සූත්‍රයේ තුළ අර හේතුඵල න්‍යායය කතා කරනකොට ඒක ආරවණේ මේ ඉතිපලේ කතා කරන දැනේ මේ කවුද ආහාර අනුභව කරන්නේ වගේ පස්සට කරක් අහනවා. එතකොට බුදුන් වහන්සේ ප්‍රශ්නේ වරුණදී මේකට හේතුව මොකක්ද? මේ ආහාරයේ කොමකට හේතුවක්ද? එතකොට හේතුඵල න්‍යායත් එක්ක කියන්නේ හේතුඵල න්‍යායත් එක්ක කතා කරනකොට අර කතා කරන්න බැරි වෙනවා. අන්න ඒ සත්‍යකිරි කියන්නේ විද්‍යාව දෙක විදිහට හදන්නේ. නමුත් අපිට මේ ලෝකෙදි කතා කරන්න වෙනවා. ඒ කතා කරන්නේ වෙන නිසා ඒ කතා කරනකොට අපට ඒ කතා කිරීමේ තේසියම් පැනවීම ලෝකෙට මේ ලෝකය පණවගන්න. ඒක තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ දේශනා පරියාය බලනකොට දේශනා තුළ කියවෙන කාරණා දැන් කොච්චර සුත්‍රයක් සාලුමන සුදුකරේ ස්වභාවය තියෙනවා. චන්ද්‍රාගයත් එක්ක තමයි මේක බන්ධකේ තියෙන්නේ. හරියට කල්පනා කරලා බලුවොත් චන්ද්‍රාගයේ දොරීමත් එක්ක මේක කතා කරන්න බැරි වෙනවා. නමුත් ලෝකයට කතා කරන්න අපිට බැරිවත් තියෙනවා. ඒ කතා කරන ස්වභාවය නැත්තම් ඒ අර අපි දකින අපට අහුවෙන ඒ ආයතන ක්‍රියාකාරීත්වය මේක බොරුවක් කියන එක මේ කාරණාව කතා කරන්න කිසි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කතාව අදාළ නැහැ කියන කාරණාව නිරෝධය තේරුම් ගැනීමත් එක්ක තියෙනවා. එතකන් මම එකයි කියුවේ එතකන් අපි තුළ මේක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. තාම ඒක තාම තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. අපිට ආදි කියලා තේරුම් ගන්නවත් නැහැ. හැබැයි අපිට නිරෝධය කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අරෝ සම්පූර්ණ විදිහට යනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපට ඔය ප්‍රශ්න මතුවේ මේක තමයි අපට තව ප්‍රඥාව ඇති කරගන්න උපකාරයක් කියන්නේ. දැන් අද ගොඩක් දෙනාට ප්‍රශ්නයක් අතු කරගන්න නැතුව නිකන් මේ පිළිගැනීමක් විතරද තියෙන්නේ. ඒකත් එක්කම ප්‍රඥාව දියන්නේ නැහැ. ඔය ප්‍රඥාව දියන ඔය වගේ ප්‍රශ්නත් එක්ක අපිට හිතන්න දෙයක් නෑ නෝනේ නිවසක්. අන්නේ නෝනේ නිවසීම තමයි ප්‍රඥාව අවදීමත් එක්ක මේ සම්ප්‍රදායික ක්‍රියාවන් වලට පුළුවන්කම ලැබෙන්නේ. අන්න පොඩපන්න වෙන නැත්නම් ප්‍රතිපදා දරුම් ගන්න අවශ්‍ය කරන හැටි කල්‍යාණ මිත්‍යාතුරු සද්ධර්ම ශ්‍රවණේ යොමු ප්‍රතිකාරයේ ධර්ම මාර්ග ප්‍රතිපදාව කියන කාරණාව තව තවත් හේතු වන්නේ ඉදිරියේ මාර්ගයට යන්න මෙන්න මේ කාරණාව නිසා. ඒ නිසා තවත් අපට ඒ කාරණාව දරුම් ගන්න ඉස්සත් ඩෝඩින් මිත්‍යාවට ඕනේ. එතකොට අපට ඔය ප්‍රශ්න ලිහිනවා. ප්‍රශ්න ලිහින්නේ මොන වැඩද කොට හැබැයි අපට ප්‍රශ්න මතුවේ නැත්නම් ඕනේ. ප්‍රශ්න මතුවේ ඉතන තමයි සාකච්ඡාවකදී සත්‍ය ධර්ම ශ්‍රවණේ කියලා මොකෙකදී හරි මේ ප්‍රශ්නේ අපි තුලින් යොදෙච්ච මානසිකාරකේ හරි මේ ප්‍රශ්නේ ලෙහෙන්නේ ඒ ලෙහි ඒවත් එක්ක අපට දහම තේරුම් ගන්නත් පුළුවන් ප්‍රායෝගිකයක් කියනවා.
එහෙමයි
සර්.
එහෙමයි සර්. තේරුම් ප්‍රශ්නේ කාණ හදුව නේද තේරුම්?
තේරුම් කරනවා කරනවාට අභිධර්මයේ කියන්නේ බුද්ධ භාෂිතයක් නෙවෙයි ධම්මසංගමයේ වගේ ඒ පරිහායන් බුද්ධ ඝාතකයක් කියලා හරියට මට පොඩ්ඩක් කියන්න.
හොඳයි මයිකේ මියුට් කරගන්න තුරු මයිකේ මියුට් කරන් දැන්. හොඳයි. ඔව් බොහෝ ශබ්ද ගොඩාක් තිබුණායි මයිකේ ඔන් කරන තුරු අපිට මේ ප්‍රශ්නෙත් බොහොම යන්තොට ඇහුනේ. ස්වයන් වාසේ මම හිතනවා ප්‍රශ්නෙ තේරුණා කියලා අපිට මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලබා දෙන්න අපි හැමදෙන්නේ.
දරුවන් සරණයි. මම එකට කෙලින් උත්තරයක් දෙන්න කැමති නැහැ. මම කැමති මෙහෙම අපි අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා හේතුඵල ධර්ම හොඳට කල්පනා කරලා අපි මේක තේරුම් ගන්නට ඕනේ. බුදුරණවහන්සේගේ ධර්ම තියෙන්නේ නුවණින් තේරුම් ගන්න. එතකොට අපිට මේක හේතුඵල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට මේකේ සත්‍ය ස්වභාවය මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන් තුළ නුවණ වැඩෙමින් හේතුඵල ධර්ම ප්‍රකට වෙමින් රාගදේශමෝහ ප්‍රහාණය. හැබැයි රාගදේශමෝහ තුරව දැන් අපිට ගොඩක් වෙලාවට රාගයයි දේශයයි නම් අයින් කරන්න පුළුවන් මොන ක්‍රමයකට. නමුත් මොහේ කියන කාරණා අපි තුල තියෙනවා. මොකද හේතුව අපි මේ ලෝකේ තියෙනවා කියලාම අරගෙන ඉන්නේ. අපි තියෙන දේ තමයි බෙද බෙදා බලන්නේ. තියෙන රූපේ, තියෙන වේදනාව, ඊළඟට තියෙන සංඥාව, තියෙන සංස්කාර, හටිපට්ඨානිය කියලා පොදු කරන්නේ තියෙනවා කියලා ගත්තද රෝහ තියනවා කියලා ගත්ත දෙයක් නැහැ කියලා දාන එකට තමයි හැම වෙලේම මම වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ කාරණාව උතර කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපට මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් ඒ නිසා මේ ඩෝරින් යුක්තව මධ්‍යස්ව අධ්‍යයනය කරලා මේ කාරණාව ගැන තේරුම් ගන්න යොමු වෙනවා හොඳයි.
තේරුම් ගන්න සරණ වශයෙන් තමයි මගෙන පිළිතුරක් අපිට ලැබුණා. ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක එහෙම තමයි වෙන්න ඕනේ. මොකද අපි මෙතන ඉන්න සවනස්කල් වෙන මිතුරුයන් බොහෝ කල් තිස්සේ මේ ධර්මයේ සොයන තමන්ගේ ජීවිතය එකතු කරලා ධර්මයට ඉන්න කල් වෙන මිතුරුයන් ඒ අය විවිධ මන්මාවත් ඔස්සේ මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් හානියක් වෙලා නැහැ. ඒගේ ප්‍රවත්ම වෙනස් වෙමින් යන බව අපිට පේනවා. ඒකට පේනවා. ඉතින් හොඳක් වෙන්නේ. ඉතින් ඒ හොයාගෙන යන ගමන අතරතුර යම් යම් අවස්ථාවල යම් යම් තමන් කලින් ගත්ත මාවත් වෙනස් කළාවි ඒවා අපි ඒයට කියලා අපි ඒකට පූර්ව තීරණ නොදී ඒ වගේම වාසේ දේශන මේ දිප්පිට බොහොම අගය කරන සානස් හොඳයි මේ අපේ සාකච්ඡා මේ වාර තුනක් වෙනස් අපි අභිධර්ම දේශන ශ්‍රවණය කරනවා අපිට අභිධර්මයේ බොහෝ උපකාර වෙලා තියෙනවා කියලා මම කාරණා තේරුම් ගන්න ඉතින් ඒ නිසා අපි ඒක එහෙම තියලා මම ජයන්ත මහත්තයා ඩොමින් කමරි ජයන්ත මහත්මයා මේ මේ සයන් මාසෙදකින් අපි මේක අස්පාර කරනවට විසින් සල්තේරුම් ගන්න ඉදිපත් කරමු ඔබතුමා ඒක එදා සාකච්ඡාද අපි තුන්හත දෙනෙක් කරපු අවස්ථාවේදී මතු කළා රහතන් වහන්සේ කෙනෙක්ගෙන කිනකොට ආයතන දෙකක් සම්බන්ධ කරලා යම්ම තැන්වල කියනවා කියලා ඒ කොතනද කියලා මට හොයාගන්න දරුණා දැන් මොකද මෙතෙන්දී ආයතන සල ආයතන ගැන කියන්නේ කියලා වගේ දෙයක් ඒක පොඩ්ඩක් නැවතත් විශ්මතු කරනවා මේ පොඩ්ඩකට
හොඳයි කෙරොන් සර් නෑ ඒක විශේෂයෙන්ම ඉන්නේ මට මතක හිටින විභංග ප්‍රසරණය තමයි මේ පිළිබඳව කරන්නේ රහතන් වහන්සේට ආයතන දෙකක් හැටියට නෙවෙයි එතන තියෙන්නේ කියලා තියෙන්නේ මේ අපරියාපන්න භූමිය කියන තැනදී පෙන්වන්නේ ආයතන දෙකක් හැටියට මන ආයතනයක් ධම්ම ආයතනයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපිට විශේෂයෙන්ම දැනගන්න ඕනේ දැන් අපි දන්නවා සලායත නිරෝධ කරනවා කියන එකත් අපි අහලා තියෙනවා. එතකොට මේ මෙතනදී මන ආයතනයයි ධම්ම ආයතනයයි පමණක් ක්‍රියාත්මක වෙනවා කියන ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් රහතන් වහන්සේගේ ජීවිතයේදී යෙදෙන ආයතන දෙකක්ද එහෙමත් නැත්නම් අපි ධර්මානුකූල වෙන ගන්නකොට අපි කියන අපරියපන්න භූමිය කියන්නේ මාර්ග සිත්තු පරසිතු ඒ කියන්නේ සෝතාපන්න මාර්ග සිත්ත ඇතුළුව ඒ අවස්ථා හතරම ආවරණය වෙන විදිහටයි මග්ගාච පලානීච කියලා ආකාරයෙන්ම එතන යෙදෙන්නේ. එහෙම ගත්තහම එතනට විතරක් එතන අපිට තේරෙන හොඳටම මේ ඒ මාර්ගයක් ඵලයක් කියන තැනක් සිත් පමණයි වෙන්නේ ඒක හින්දා මෙතන මේ මන ආයතන ධම්මා ආයතනයක් කියනවා කියලා. නමුත් අපිට වෙනත් තැන්වලදී අහන්න ලැබෙනවා රහතන් වහන්සේගේ සාමාන්‍ය ජීවිත රටාවේදී ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකක් හැටියට. ඉතින් එතන කියන තමයි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සම්මාන්ත පෙරවන් සර්ණයි.
සරණයි රහතන් වහන්සේට කිසි විදිහකින් හේතුඵල ධර්ම කතා කරනකොට ආයතන දෙකක් විතරක් හෝ තියෙනවා කියලා කතා කරන්න බෑ. මොකද ආයතනේ කතා කරන්න තියෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන මන ආයතනයත් අවිද්‍යාව පත්‍ය කරගෙනමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් හේතු කරගෙන නෙමෙයි. මොකද ඇත්ත කරනාගේ දිව කය විතරක් නෙමෙයි ආයතන හයම අවිද්‍යාව පත්‍ය කරගෙන තියෙන්නේ. ඊළඟට තමයි සාමාන්‍ය ප්‍රඥාත්මක් එක්ක කතා කරනකොට රහතන් වහන්සේ ඇහෙන සුඛ දකින්නවා. එතකොට එහෙම කතා කරොත් ඇහැ කියන ආයතන කතා කරන්න වෙනවා. කනිනු ශබ්ද අහනවා. එතන කන කියන ආයතන කතා කරන්න වෙනවා. ආසෙන් දැන් තාපන වහන්සේනම මේ ලෝකයට පිටුලා ඉන්නකොට සාමාන්‍ය කතා කියwidetildeදී සියල්ලම කියන. ආයතනෙට කතා කරන මේ හේතුඵලීය කතා කරනකොට ඒ හේතුඵලණියවත් එක්ක අවිද්‍යාව අකේතේ විරාග නිරෝධය කතා කරන තැන ඉති විදියකින් ආයතනයක් අපට කතා කරන්න බැරිය. ඉතින් මේක හොඳට මේ කල්පනා කරන බලන්න දැන් මේ යමක සූත්‍රයේදී මේ කියපු කාරණාවක් හේතු කරගෙන දැන් අර කොටිත සූත්‍රයේදී සහතන් වහන්සේ ගැන කියපු කාරණාවෙදී කොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තන් වහන්සේ එතන සාකච්ඡාවේදී එතන අර ආයතන 6ම කතා කරන රූප දක්වනවා කියන ඒ විස්තරයක් කතා කරනවා. හැබැයි එතන සාමාන්‍ය ප්‍රභාවයක කතා කරන එකක් තියෙනවා. කෙනෙකු සූත්‍රයේ කරත් කතා කරනකොට ආයතන 6ම ගැන කතා කරනවා. කතනවා කියන එක විතර කතා කරනවා. එතකොට එන මෙතන මේ සාමාන්‍ය ස්වභාවය ගැන විතරයි කතා කරන්නේ. ඒත් එතන අර දෙතන තරක් ඒකාන්ත කළ කියන්නේ නැහැ. නමුත් අවිද්‍යාව වශයෙන් විරාග නිරෝධය කතා කරන තැනදී අරහත්ත්වයේ කියනකොට මේ හයිසකල ධාව එක කතා කරනකොට මම කියන සංකල්ප දරීමත් එක්ක කිසි විදියකින් කිසිම ආයතනයක් කතා කරන්න බෑ. ඒක කතා කිරීමම යම් පැනවීමක්. ඉතින් මේ නිසා අපි මේ හැම එකක්ම ගැන මධ්‍යස්තෝ අධ්‍යයනය කරන්න කියලා මම ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න මධ්‍යස්තෝ කියලා මම කියනවා.
හොඳයි නැවතත් කල්ලාන මිත්‍රන් නිරුත් කරනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තමන්ට උත්තර හොයාගෙන බැරිව තිබිච්ච ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තිරුන් සරණ ස්වාමීන් වහන්සේ තුල කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට මතකයි එක තැනක ධර්මයේ නාස්ස ස්වාමීන් වහන්සේ නමක් කියලා බුදුචන් වහන්සේ අහන මේ නිවන කියන්නේ මොකක්ද කියලා ඒකට කියන මේ ආපෝතේජ වායෝ නැති තැන නගාසිතිය කියන එකම නිවනයි කියලා ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙනවා ස්වාමීන් වහන්සේ තිරුන් සරණ
නැති පැන නෙමෙයි එයා ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙම වැරදි ඒ ස්වාමීන් වහන්සේ අටවි ආපේ තේජෝ වායෝ නිරුද්ධන්නේ කොහෙද කියලා හොයාගෙන යනවා මේ බ්‍රහ්මලෝකේ පවත් බ්‍රහ්මලෝකේ දක්වාම යනවා ඊළඟ බුදුන් වහන්සේගෙන් ওই ප්‍රශ්නය අහන්න කියලා ඒ බුදුන් වහන්සේගෙන් උත්තරය දහනවා පටවි ආපේ තේජ නිරුද්ධන්නේ කොහෙද කියලා ඒ ප්‍රශ්නේ වැරදි කියලා කියනවා එතන ගාඩ දෙපිනොත් හිටින්න හට නොගැනීම අන්නේ හට නොගැනීමට තමයි කතා කරන්නේ ඒ හට නොගැනීම තමයි ප්‍රතිහිතීම තමයි අනිදස්සනේ ඥානය නැත්නම් නිරෝධය නැත්නම් අරහත්ත්වයට පටන් තියෙන්නේ නිරුද්ධ වීම නැත්නම් නැති කිරීම නෙමෙයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නය ආවේ මේක නැති කිරීම ගැනමයි.
රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද නැද්ද ඔය ප්‍රශ්න ටිකේ ස්වාමීන් වහන්සේ ඒ කවුවත් අහලා එහෙම නැත්නම් උදාහරණයක් අතු කරගන්න තියනවද රහතන් වහන්සේව කතා කරනවා මහන්සේ ජීවිතින් අතර ඉඳෙද්දී ඔයට අදාළ ප්‍රශ්න අහනවා තමයි අහන්නේ මරණින් මතු වෙනද ජීවිත කාලේ පවතින සහදාන පිළියම් පාන කාලයකට අදාළව හොම ප්‍රශ්නයක් අහලා තියෙනවා තමයි නැත්නම් එහෙම ප්‍රශ්නයක් කියෙදෙන්න පුළුවන්
ඒකට දැන් හේතුව රහතන් වහන්සේ මරණින් මතු නැද්ද කියන ප්‍රශ්නේ වහන්න හේතුව ඒ කාලේ රහතන් වහන්සේ ගැනම තමයි සම්පූර්ණයෙන් තිබුණේ. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන ප්‍රශ්නේ කියනකොට දැන් ලෝකයට දෙන්නේ රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා. ඒ ගොඩක් කොට ප්‍රශ්නේ ඇහුවේ ධර්මයේ කියලා තමයි මුලින්ම ඇහුවේ. එයා රහතන් ජීවිත ප්‍රශ්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ජීවත් වෙලා ඉන්නවා පේනවා. ඒ නිසා ප්‍රශ්නේ මතුවේ. දහම තේරුම් ගත්තට පස්සේ එයාට මේ රහතන් වහන්සේ අරහත්ත්වයේ කියන කාරණාවත් එක්ක හොඳටම තේරෙනවා. ඒ නිසා අර ජීවත් වෙලා ඉන්න කාලෙක වෙන ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. ඒක දහම තේරුම් ගැනීමත් එක්ක ඇති වෙනවා. ඒ වගේ නැතුව රහතන් වහන්සේ ඉන්නවා මේ ප්‍රකටයි. ඒ ප්‍රකට නිසා රහතන් වහන්සේ වරණින්වත් ඉන්නේ කියන කාරණාව ඒ පස්සේ තමයි අහන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ එයාට අහන්න යමු වෙනවා. ඒකට හේතුව එයා ඒ කාරණාව දන්නේ නැති නිසා. ඒ රහතන් වහන්සේ ආගෙන ඇති කරලා දේශන ඇති කරලා ඔකත් එක්ක තමයි බුදුන් වහන්සේලා රූපත් තනසනවා කියන චෝදනාව අහපු දෙල්ලේ ඉන්නව සත්‍යය ප්‍රහතනවස ඇතිලා යනවා. නමුත් අර මූලිකදී තේරුම් ගත්තට පස්සේ රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණා තේරුම් ගත්තට පස්සේ අර ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ කියන කාරණාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අර තේරුම් ගැනීම නිසාම ආව ප්‍රශ්නයක්. තේරුම් ගැනීම නිසාම ඇති වෙන්නේ ඇයි රහතන් වහන්සේ ඉවත් වෙන ඉන්නවා කියලා ගැනීමක් රට ගන්නවා. ඒ කියන්නේ දුක්ඛ ඥාන සම්මුති නිරෝධී මග්ග ඥාන නැති වෙන්නේ නැහැ. ඒ ඇති නැති නිසා ඔයාලට තේින් පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ පස්සේ ඇති වෙන්නේ නැහැ තේරුම් ගත්තට පස්සේ. ඒ නිසා තමයි මේ රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ වලදී ඔය ප්‍රශ්න අහන්න නැත්තේ. ඒ ප්‍රශ්න අහන්න එයාට අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ.
ඒක අර එක එක ගාම මේ සංඥා තුන් එකට ගිහින් ගිහිලා ආරම්භ සංඥාට ඔහොම ඔහොම ගිහිල්ලා මේ අන්තිමේ නිරෝධ සමාපත්‍ය නිරෝධ මේ නිරෝධ සංඥා වලදී නිරෝධයටත් ගිහිල්ලා එතනින් පස්සේ ඒ රහත් වෙනවානේ රහත් ඒ විස්තර වෙන විදිහට රහත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ එතන මේ රහත් වුණාට පස්සේ දැනගන්නවා කියනවා මේ සමහර සංඥා නිරුද්ධයිලා කියලා දැනගන්නවා නැත්නම් සංඥා නැහැ කියලා දැනගන්නවා හැබැයි එක සංඥාවක් තියෙයි කියලා නිරුද්ධ නොවෙච්ච සංඥාවක් තියෙයි කියලා දැනගන්න මේක තමයි කියන්නේ මේ කඩායතන ආස්තික වෙන ඒ වේදනා දෙන සංඥාවකට හරියට මේලා කියන්න මට ඒ වචන වලින්ම කියන්න මං ගාව නැහැ සුදන ජයත් මහත්තු දව ගන්නෙ කිල්ලා තින්නවා ඒතර සංඥාවක් එතන එහෙම තියෙනවා ඊට පස්සේ ඒ තවසුත්‍යක් තියෙනවා දැන් අර චන්නවාද සූත්‍ර වගේ ගත්තම ඒක ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ අර අතනින් ඉතල ඉන්නකොට මේ අර සියදිමින් සාගන්න ඉස්සරයන්නේ තියෙන්නේ. දැන් ඒකේ චන්න ස්වාමීන් වහන්සේට මේ හමු වෙන්නේ අන්නේ සාරිපුත්‍ර රහතන් වහන්සේනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සරියුත් ස්වාමීන් වහන්සේ ධම්මහාඳුනේ මේ විතරාලා ඊට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ දිනකට තමන් මේ විවිධ රැටි කරගන්නා නැවත උත්පත්තිය නැතිවම කිව්වම එතකොට අහන්නේ මේ රහත්ලාට දැනගන්න අහන්නේ ප්‍රශ්නක් මේ අහන්නේ සාමාන්‍ය එහෙම නම් ලෝකේ ඩයිට් ප්‍රශ්න ටිකන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සංඥාව දැන් රහත්ලා කියලා මේ ඉන්දියා දිනනවා ලෝකේ ඩයිට් ප්‍රශ්න ටිකක්මයි දිගට මහන්නේ. එහෙම නැත්නම් අර දැන් අපි අද කතා කරන ඔය අර්ථයෙන් ප්‍රශ්න කිතුන ගන්නට එහෙම අහලා නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ කියන දේ දැන් අද කියන දේ වැටෙන එක නෙමෙයි නැහැ එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ධර්මයත් එක්ක ගලපනකොට ඒ විදි අර්ථයක් ඒ හැංගිච්ච අර්ථයක් විතරද ධර්මයේ තියෙන්නේ කියලා අපි ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා. තේරුණා සර්.
ඔව් තේරුණා සරණයි. ඔව් අක්‍රම ධර්මයේ තමයි බුදුරණවහන්සේ කාරණාව කියනවා ධර්ම සංගවේච්ච ධම් කරුණු කියනවා. ඒක ඒක ප්‍රගන්නට ඕනේ. එනි දහම් කාරණාව කියන කාරණාව අපට එකපාරට ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම වචන දෙකකින් සම්පූර්ණයෙන් ඒව ප්‍රකට කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපේ නුවණ අවදි වෙන්නට යමක් දෙන්නේ. දැන් අපිට ඕන කෙනෙකුට අර වචන වලින් තේරුම් ගන්නට මොන මොන හරියට හොයනවා. හැබැයි මේ වචන වලින් තේරුම් ගන්නේ අපිට අර සිතුවිලි මාත්‍රයක් විතරයි. අර සැඟවිච්ච අර්ථ ඒක ගංගුත්තුනිකා දේශනාවක පැහැදිලිවම තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පව සැඟවිච්ච අර්ථ දැනගන්නට තව ස්වාමීන් වහන්සේලා ළඟට යනවා කියලා ගංගුත්තුනිකායේ එකේ තියෙන්නේ. මට මතක ඒකක නිවාසයක දුක නිවාසය තියෙන්නේ කියන්නේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපට විවෘත නොවිච්ච කරන්න විවෘත කරගන්න තියෙනවා. එහෙනම් මේක දේශන වහපමණින් විවෘත වෙන්නේ නැහැ. එහෙනම් මේක තේරුම් ගත්ත කෙනෙක් ළඟට යන්න තියෙනවා. එහෙනම් එවැනි කාරණාවක් තියෙනවා. නැතුව මේ හැම දෙයක්ම අපට අපේ දැන් එහෙනම් බුදුරණවහන්සේ කියපු කාරණා හැමෝටම අර වචන දෙකකින් විතරක් කියනවනම් අවබෝධ වෙන්න ඕනේ. දෙවියන් කවක අවබෝධ කරගන්නට ඕනේ. කොතනජිගේ බොහෝ අරුවා නමුත් අවබෝධ කරගත්තේ නැහැ. ඒකට හේතුව තමන්ගේ නුවණ වැඩිමිට අවශ්‍ය කාරණා මේ තුල තියෙනවා. ඒකට තමයි හිතන්නේ මොකක් අවශ්‍ය. ඒ හිතන්න ඕන දේ මේ දේශනාව තුළ තියෙනවා. ඒක හිතනකොට අන්න ඒක වැටහෙනවා. එහෙම නැතුව මේ සම්පූර්ණ වචන දෙකකින් විතරක් ඒක කරන්නව ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි මේ හිතන වැටහුණාට පස්සේ සියල්ලකින් ගැලපෙලා යනවා.
කතාව අදාළ දැන් බලන්න ඕන කල්පනා කරලා එක දේශනාවක් කරනකොට ඒ දේශනාව ඒ කෙනාට අදාළව කරන්නේ. බුදුරණවහන්සේ පව දේශනාවක් කරන්නේ ඒ කෙනාට අදාළව. මොකද ඒ කෙනාගේ නුවණ තියෙන ආකාරයට යට තේරුම් ගන්න ඕනේ අපිට කතා කරන්නේ. එහෙනම් ඒ දේශනාව සාධාරණකොට බලන්න ඕන පරියාය සියල්ලක් බලනකොට තමයි අපිට මේ දේශනාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් සිදු වෙනකොට උන්වහන්සේලාට ඒක වටහාගෙන සත්‍යය තියෙනවා. ඒ වටහාගන්න ස්වභාවය තියෙනවා. උන්වහන්සේ කතා කරපු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේකත් එක තමයි මේ සාකච්ඡාව කියලාම කිව්වා. එතන කිව්වේ දැන් ඒ හැම කාරණාවක්ම තියෙන්නේ ඒ අදාළ ඒ කියන්නේ දැන් අපි දුම් බාහිර ආව කියලා සාන්නාතර කරුණ ටිකක් තියෙනවා. දැන් ඒක අපි දිත්තේ මත්තන් කියලා කියනකොට අපිට දැක්ක කියලා එහෙම එකක් ඉන්න මතක් වෙන්නේ. එතකොට ඒක සංකල්පයක් විතරයි. ආ මේ බාහිර ආව කියලා සාන්නාතර ඉස්සලා හිතුවෙන්ද කලින් මේ කිව්වේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ නෝඩින් ඉවසීමත් එක්ක මේ කියව කාරණා වැටහුණා. අන්න හේතු වනේ අහුණා. අන්න ඒකත් එක්ක ඊළඟට තමයි හිතුනේ. ඊටසේ වෙනවා. එහෙනම් අර කියන දේශනා කරන කාරණා තුළ සම්පූර්ණයෙන් තියෙන ගැඹිච්ච අර්ථය. ඊළඟට එයාට අදාළ පරිගායයක් තියෙනවා. අපිට මේ හැම එකක්ම ඉගෙන ගන්න තියෙන්නේ අපට හැමතැනම ආ දැන් අපිට කියတဲ့ කෙනෙක් නෙමෙයි තියෙන්නේ. අපේ ඉන්දිය ධර්ම දැකලා කියတဲ့ කෙනෙක් නෙමෙයි මුදුරන්නවට තියෙන්නේ. එහෙනම් අපේ ඉන්දිය ධර්ම වැදෙන විදිහට අපි මේ හැම දේශනාවම කල්පනා කරලා බලන් දෙනවා. අන්න යම් කිසි දවසක අපි ඉන්දියාවෙන් වැන්නාට පස්සේ අපිට මේ දේශනා කියලාම ගැලපෙලා යනවා. එතකොට කියපු දේවල් කියන පරයය. මොකද අනුත්තරනිකායන් දේශනාවක් තියෙනවා ගැඹුරු අර්ථ ගැඹුරු අර්ථයක කතා කරන්නත් ඕනේ. සරල අර්ථ සරලව කතා කරන්නත් ඕනේ. මේ විදිහට කතා කරන්නේ ගැඹුරේට සරල කරන්න යනවනම් සරල ගැඹුරු කරන්න යනවනම් ඒක මේ බුදු සාධන අතුරුදහන් වීමක්. නැත්නම් බුදුරණන් චෝදනා කිරීමක් කියලා අනුත්තරනිකායේ දුක නිපාත සූත්‍රයක තියෙනවා. ඒක නිසා මේ කියලාම ගැලපෙලා යන්නේ මේ දහම් පරියාය හරියට තේරුම් ගැනීමත් එක්ක.
අපි පටල වෙනවා නිසා මේක දහරි මේක මොකද අපිට ආම මේ හොයන අය තාම මේක ගලප ගන්න උත්සාහ කරන්නේ ඒක නිදමයි මම මේ ප්‍රශ්න අහන කමිනාද කාරණාද ඒක තමයි ප්‍රශ්නේ තියෙන කමිනාද දැන් සූත්‍ර පිටකේ එහෙම නැතුව මේ බුදුහාමුදුරේ එහෙම නැතුව ඒ සංගුණ අර්ථය දැන් අද කට්ටිය මතු ආනේ අද තාමිනාහසලා දීපදේ උන් තරහායි මතු කරනවා නේ කමිනාද ඒකට මේ මතු කරනකොට මේ මතු කරන හැම තාමිනාහසලා අතරත් කොහොම කෙවටයක් නොගල තන දැන් තියෙනවා ඒකකොට එහෙනම් අපි කරන්නේ නම් සාමින් වහන්සේ එකක් තුත්තේන්නේ ඒ සාමින් වහන්සේලෝ ගිහි පැවිදි වුණ කෙනෙක් ඒ ධර්මය නම් අවබෝධ කරලා එහෙම කියන්න ඕන ඒ සංගමු අර්ථය දැන් වහන්සේ පිටතර වෙන විදිහට. ඒත් එහෙම ධර්ම අවබෝධ නොකර දැන් මේ මං වගේ කෙනෙක් මෙහෙම හිතලා මට හිතන දේ ඉදිරිපත් කරොතින් මම අවබෝධයෙන් පැහැදිලිව අවබෝධයෙන් මම මේ කරුණ සාමාර කරුණ ගලපගෙන යන උත්සාහ කරන කෙනෙක්. එතකොට සාමින්නාවක ප්‍රශ්නයක් වෙනුනේ ඇත්තට මේකත් ඒක ඒ කියන එකත් අර විදිහටම හිතලා හිතලුවක් වෙනවද නැත්නම් ඒ ඇත්ත ධර්මයේද කියලා ඒ පැටලෙන්න කොහොමද කියලා ලියහගන්නේ
ආතරවතරයි ඒකට ඉතින් අපට නෝඩ තියෙන්න තෝනේ ඒක බාහිරින් අපට කවදාවත් ඒක තේරුම් ගන්න බෑ අපට නෝඩ තියෙනවා නම් අපට නෝඩට වැටෙනවා නම් ඒ ධර්මත් එක්ක ගලපලා ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ අපට ඉතින් එක එක්කෙනාට වැටෙන කාරණා එක එක විදිහට ජීවත් කරා කියලා අපි බලන්නට ඕනේ ධහමට බලව ධහමට ගලපලා දැන් ධහමට ගලපන්න අපි ධහම හොයන් යනවා නේ යම් කිසි දවසක අපට නිවැරදිව මම අර කල්ලොත් කියා වගේ අපට නිවැරදිව යම් කිසි දවසක තේරුම් ගත් දවසක අපට ඒක මොකද කියලා නිරවුල් වෙනවා එතකන් ඉතින් අපට මේක තේරුම් ගන්න හොයන්න වෙනවා එතකොට අපට ගැළපෙන්නේ ආයෙ සාපර හරියට තේරෙයි ඉතින් ඒ නිසා අපි කියන ඒ කියන දේ අහලා අපි ඒකාන්ත වශයෙන් හරි කියලා පිළිගන්නේ නැතුව දැන් හැමෝම කියන්නේ හැමෝට වැටෙන විදිය. එහෙනම් අපි මේ කියන හැම එකක්ම තේරුම් අරගෙන අපි දේශනාවත් එක්ක ගලපලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපට වැටෙන ස්වභාවයක් ඇති වෙනවා. අන්නේ මධ්‍යස්ථ ස්වභාවය අපිට ඇති වෙන්න තෝනේ. අපි සරණ්‍යායත්තේ බුදුරජාන් වහන්සේව සරණ්‍යායත්තේ ධර්මයේ සරණ්‍යායත්තේ ඒ සංගරත්නයේ කියනකොට මාර්ගඵලලාභී සංගරත්නයේ එතකොට ඉන්නේ අපි කෙනෙක් හැටියට බුදුරණන් වහන්සේ සරණ යනවා නම් අපි බුදුරණන් වහන්සේ කියපු කාරණාව අහන්නට ඕනේ. එතකොට අපි එක්කෙනා කියන හැමෝම කියන දේ අපි අහනවා. හැබැයි අහලා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. යම් කිසි දවසක අපි දේශනාව හොඳට හදාගෙන දේශනාව ඉගෙන අරගෙන එයාගේ මේක ප්‍රායෝගික වැටෙනකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසාම තමයි බුදුරණන් වහන්සේ මේ ධර්ම තේරුම් ගන්න අපහසුකම ඉස්සර කරන්නේ. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැමතැනම මේ කාරණාව එක එක විදිහට විස්තර වෙමින් තියෙනවා. දෙගේ විතරේ අපි දෙලින් අපි මේක තේරුම් ගන්නද දැක්ක වෙන්නට ඕනේ ධහම ටික ටික ඉගෙන ගන්නකොට ඒ කාලයක් යනකොට අපට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබේ.
හොඳයි කල්‍යාණ මිත්‍රයනි තව ප්‍රශ්නයකට දෙයකට අවස්ථාවක් තියෙනවා. නේද ඔයිටු කල්‍යාණ මිත්‍රට අවස්ථාවක් දෙන්න වටිනවා කියලා හිතනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපේ කල්ලාන මිත්‍රන්ට ඇයට වෙන ප්‍රශ්න නැහැ. නමුත් මම ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොකක් සූත්‍ර දේශනා මතකෙන් වගේ කියපින්ද මේ ඔබ වහන්සේට මතක තියෙනවද නැද්ද ස්වාමීන් වහන්සේ මේ වගේ මම මේ පොතකින් කියන්නේ කිසි සූත්‍ර දේශනා නම නැහැ. අකිංචනං අනාදනං හේතං දීපං අනාපරං නිබ්බානමිති තං රුමි ජරා මච්චු පරික්ඛයන් කියලා ස්වාමීන් වහන්සේ මේ අපේ ගොබලි මහත්මයා මතක දන්නේ කටුකුන් දේශනා වහන්සේගේ පරික්ෂම්පාද මේ පොතේ එක පොතක තියෙන්නේ තේවන එළුමේ. ඉතින් ඒකේ ඒතෙන්දි මේ කියන අකිංචනං අනාදනං කියන්නේ ඒ කාරණාව ස්වාමීන් වහන්සේ වාසිත මේ අවස්ථාවේදී මතකයක් ඉතින් ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ දැන් කතා කරන කාරණාවට සම්බන්ධයි. හොඳයි
දේවස්තරණයි එක තියෙන සුත්ත නිපාතේ පාරායන වගේ තිබ්බේ සුත්ති. මේ අකිංචනං අනාදනං කියන්නේ අපි කිසිවක් නැහැ කියලා ලෝකයේ තුල තියෙන දෙයක් නැහැ කියන කාරණාව නෙමෙයි. කිසිවක් නැහැ කියන ස්වභාවයේ අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක තමතුළු හට ගන්න දෙයක්. ඒක ඇතුළේ කටුකුන් කරන ඇත්තට ඒක ඒ කරනා ඒ තුල ඉස්මතු කළා කියනවා. එහෙනම් අකිංචනං අනාදනං ඒ මොකද ජරා මරණ ඉක්මවන දුකට මොකද්ද කියලා නෙහන්නේ. එතකොට ඒ ජරා මරණ ඉක්මවන දුකට කියලා යනකොට අපට අර තනක් හැටියට නිවන තනක් යන බැතරම ඔය නිවන තනක් කරගන්න ඔය තරම් හේතුවක් එනවා. නමුත් දැන් මේ ලෝකේ මම ඉස්සරහ පැහැදිලි කරා අපි ලෝකේ කිසිවක් කියලා අරගෙන තියෙන්නේ. එහෙනම් යමක් කියලා ලෝකේ අරගෙන තියෙන්නේ. අපි මේ යමක් කියලා ගත්ත ලෝකෙ ඉතරෙන් උත්සාහ කරා. එතකොට ලෙගමක් කියන ගත්ත ලෝකෙ නැතිවෙනවා කියන කාරණාව මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සත්‍ය දෙකීමකට එක්ක යමක් කියලා ගත්ත ලෝකෙ නොගැනීමක් වෙනවා. එහෙනම් යමක් කියලා ගත්ත ස්වභාවය ගන්නෙ නැහැ සත්‍ය දෙකීමක් එක්ක. අන්න ඒක අකින් කරන්නේ. අකින් කරන ගණනාවක් කියලා කියන්නේ. දැන් අපට ඇහැ රූපේ කියලා කනෝකර කන ශබ්දේ නාසයේ ගන්ධ දිවරසේ කය පහත මස්තරතරංග කියලා අපිට කිසිවක් දැනෙලා තියෙනවා. ඒ දැනෙච්ච දේ තමයි අපි ප්‍රති කරන්න හදන්නේ. නමුත් පරවගත ස්වභාවය අපි දැක්කනම් කනෝ ගැනීම දුර යනවා. අනේ කාරණා තමයි මේ වේදනාව තුළ ඉස්මතු කරන්නේ. ඒ වගේම ඔය විදිහට කාරණා ගොඩාක් මේ නිවන සම්බන්ධ තේරුම් ගන්න ඕන කාරණා ගොඩක් තැන්වල ඉස්මතු කරලා තියෙනවා. දැක් කෙරුවා සරණයි.
සාදු සාදු සයන්නාස බොහොම පිං. ඒ කාරණාව මතකද වහන්සේ මුලින් පටන් ගන්නකොටමත් අපිට කිව්වේ ඒකයි ඇත්තටම මේ තීනවා කියලා ඉන්න තැන ඉඳලා අපි කතා කරනකොට තමයි මේ ඔක්කොම මේ කතාවල් ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කියන කාරණාව. ඇත්තටම එහෙම මේ අයිති කිසියක් නැත්නම් විරාපත් වෙන්න දෙයක්වත් නැහැ. අල්ලගෙන දෙයක් නැත්නම් අතයට දාන්න තියෙන කුමද්ද මරණයක් එන්නේ කොහොමද කියන ඒ අදහස ඒ ගෞරවණීය මාසේ මතක කරලා දීලා තියෙනවා. එතකොට එහෙනම් මම කල්යන මිත්‍රෙන් ඩ්‍රිව් වෙන කැමතියි. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. චිත්‍රමාත්‍රි ඔබතුමීට පුළුවන් එකතු වෙන්න.
සන්නගාමී සාමාන්ත ඉතාම පැහැදිලි ඔබ වහන්සේගේ දේශනාව. යන සාමාන්ත මේක ප්‍රශ්නයක් යොමු කරන්න තේරෙන්නේ නැතිකම නිසා තමයි අහක් අහගෙන හිටියේ. සාමාන්ත මේ දැන් අපි ඉන්නේ තාම මේ මම කියන තැන ඉඳගෙනනේ. මම ඉන්නවා අපි තාම කියන මම කොහේ ඉඳලාද ආවේ මම යන්නේ කොහෙටද කියලා සෑම මට පුළුවන් දසනන්ත රහතන් වහන්සේ කෙනෙක් ගැන අහන්න එහෙම අහලා තේරුම් ගන්න පුළුවන් වේද කෙනෙක් හිටුණා. උපාසකේ එකට කීප තැනක මට සිටියෙන් පිළිතුරු ලැබුණා. යම් කිසි කෙනෙක් මේ මම කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න සුරු මේ වැටෙන්නේ නැහැ කියන එක ඒකයි කන්නත් ප්‍රශ්නයක්ද අදාහකට කියලා තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න
තේරුවන් සරණයි. නෑ හරි ඇත්තරම මේ ඒක හරියටම ඒ ප්‍රශ්නය කියලා යන්නේ අරනවාට කියන කාරණාව තේරුම් ගන්න මම කියන කාරණාව හැදෙන ගැටි නැත්නම් මේ හේතුඵල වාදයේ හේතුඵලයේ තත්ත්වයක් කියන තේරුම් ගැනීමත් එක්කට ගන්න තේරෙන්නේ. හැබැයි අපි එකනම් මේක තේරුම් ගන්න ප්‍රයත්නට ඕනේ කල්පනා කරන්න ඕනේ නෝනේ නිවතනට ඕනේ. එහෙම නෝනේ නිවතන වැඩ පිළිවෙල පුරුදු කරනකොට සජර්වත් ඕනේයි කලෙන් මිත්‍යසුරයි යෝනි සමුද්‍ර කාර්යයයි ධම්මන්තම් පටිපදාවයි මේ කාරණා ටික අපි තුළ පුරුදු වෙනකොට අපට මේ රාතන් වහන්සේ මරණින් පස්සේ ඇත්තද නැත්තද කියන මේ අවයකට පස්සේ අවයකට පස්සේ බව දැකගෙනවා එතන ඒක තේරුම් යනවා. අන්න එතකොට රාතන් වහන්සේ මරණින් පස්සේ නැහැ කියන ඒ පාපි දෘෂ්ටිය දිරියල යනවා. එතකන් මේ කාරණාව තියෙනවා පොතපන් වෙන තාක්කල් අපි තුළ සියුම් වශයෙන් මේක තියෙන අපි සමාලක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක කාරණාව තමයි අපේ හැකියාවක් වශයෙන් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ හේතුඵල වශයෙන් මේක නෝඩින් කල්පනා කරගෙන යනකොට මේ නිරෝධය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපට යමක් තේරුම් ගන්න හිතන්න තියෙනවා කියන කාරණාව තව අපට තේරුම් ගන්න ඉන්නසන්න තියෙනවා කියන කාරණාව අපි තුළ අපි ඇති කර ගන්න ඕනේ. ඒකත් එක්ක අපි තව තවත් මේක තේරුම් ගන්න විමසනවා. අන්න ඒක තේරුම් ගැනීමත් එක්ක අපට මේ අවයකට ප්‍රශ්න බවම වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැකියවස්සත්
දෙවස්තන සනස අවසාන ප්‍රශ්නේ යොමු කරන මම අවස්ථාව දෙන්න අංශිතමත් මේ ඔබතුමා කතා කරන්න.
නෑ මම දෙවන් කරන්නයි කියලා කිව්ව දවස.
හොඳයි දෙවස්තනයි. හොඳයි අවසාන ප්‍රශ්නේ අහන මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ඊට පස්සෙ ශ්‍රීමති මහත්මිය ඔබතුමේ මුලම කොටස ඉදින් නැතුණත් ඔබතුමී ජොම වෙනවා මම අද ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් දෙන්න මේ ස්වාමීන් වහන්සේ අපට අද එකතු වෙන්නේ පූජ්‍යපද ලැබුවේ අනුමදස්ස ස්වාමීන් වහන්සේ කොගලගේ වාග්මය තමයි අපිට බොහොම කරුණාවෙන් ස්වාමීන් වහන්සේ දැයි කියලා හොඳයි යන්න තමයි ඔබතුමාට මම කරනවා
මම හිතන්නේ අපිට උපදේශක් තමයි විශේෂම අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් ධර්මය තේරුම් ගැනීමට උත්සාහයක් දරන නිසා ඒ වගේම යම් කිසි විදිහකින් සමත විදර්ශනා කියන කොටස් දෙකත් යම් තරමින් හෝ නිරුද්ධාර බලනවා කියලා කියන්න පුළුවන් ඒකේ එක මට්ටම් වලින් ස්වාමීන් වහන්සේ අපේ වෙනුවෙන් දෙන්න පුළුවන් උපදේශය කුමක්ද ස්වාමීන් වහන්සේ අපි ඉන්න තැන ඉඳලා තව විදිහකට කරගෙන යන්න කොයි විදිහකටද තවදුරටත් අපිව අපේ සිත අපි මෙහෙවක් වීමට යොදවන්නේ කියන එක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ උපදෙසක් හැටියට මට කළ දෙනවා නම් බොහොම පිං ස්වාමීන්
වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ මම ඔය ප්‍රශ්නේ ටිකක් වෙනස් විදිහට කලින් යනවා දැහුවා නමුත් ඔබතුමා නැවත ඒක ආපු නිසා මම ඒක තව ටිකක් ෂාප් කරලා මතු කරගන්න අපිට ඔබතුමා ඔය ප්‍රශ්නේ අපිට තියෙන නිසා ස්වාමීන් වහන්සේ අපි ටිකක් කෙලින්ම විතරක් වහින්ද ඉන්න මම ඒක අහන්නේ ස්වාමීන් වහන්සේ නැවත ස්වාමීන් වහන්සේ අපිට තියෙනවානේ කීප ක්‍රමයක් ඉතින් අපි අපිට පුළුවන් අපි මේ සම්මා දිට්ඨියම හොයනවා කියලා අපිට තව තවත් මේ ධර්මයේ කතා කර කර තව තවත් මේ ඒක වැඩි මෙහෙම තමයි වෙන්නේ කීකී අපිට දේවල් කතා කරන්න පුළුවන් ඒක ඒ විදිහටම මේ චින්තාමය වශයෙන් දිනු කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක් කියලා දෙයක් එළියේ තියෙනවද? රූපය කියන්නේ මේ අතුලින් හදාගත් එකක් නේද කියලා අපි අසා දැනගත්තු ධර්මය වෙනස් වෙන වාසලාගෙන් අසා දැනගත් ධර්මය අපිට විශේෂණය කරමින් ඒක එහෙම නේද කියලා අවබෝධයක් අවබෝධ ඥානයක් අවබෝධ කියන්නේ යම් කිසි වටුර ඇති කර ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ ඔස්සේම කටයුතු කරන්න පුළුවන්. ඒ වාඩිලා තොක් කරන්න පුළුවන් සමාජශීලී දෙක පියාගෙන. ඉතින් ඒක එකකමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඒක මුකුත් කරන්නේ නැහැ මම ආනාපාන සති භාවනාව වෙන දෙයක් කරගෙන ඒ ඔස්සේ මේ කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ ආනාපාන කියන්නේ මේ ඒ ඔස්සේ ආනාපාන සති තමන් ඉන්නකොට කොයි වෙලේ හරි මේ දේවල් තමන්ට කිසියම් ආකාරයකට පෙනේ අවබෝධ වෙයි කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කිසියම් ආකාරයකට භාවනාවකට වාඩිලා හිත තැම්පත් කරගෙන සමාධිගත කරගෙන ඒ ඔස්සේ තමන්ට පුළුවන් මේ මොහොතේ තමන්ට අත්දකින්න වෙන ස්පර්ශයන් ඔස්සේ මේ සත්‍ය අවබෝධ කරගන්න යොමු වෙන්න. තමන් දැන් මෙතන ඉන්නේ කියලා මේ මොහොතේදී මාත් එක්ක තියෙන ස්පර්ශ ඇහෙන ශබ්ද ඒ මේ ඔස්සේ ඒ වගේ දැන් ඒක අහපු දා ඒවා අපි කරන්නේ ස්වාමීන් වහන්සේ මෙච්චර කතා කරපු අභිධර්ම පැත්තක තියලා මොකද ඒ උඟකට වාඩි වුණාම දැන් ගෙනියන්නේ නැහැනේ වාඩි වෙනකොට ඒව පැත්තක තියලා මේ කතා කරන සූත්‍ර පැත්තක තියලා එහෙම ඒක ඔය වගේ ඔබට මේ මම ඉස්සරහට આવી ගියින්කවත් නම් දැන් ඔබට ඔබ වහන්සේ උපදේශ දෙනවා නම් කොහොමද ස්වාමීන් වහන්සේ කරන්න කියන්නේ?
කරන තරමේ මාත්‍යා කියව කරන ගොඩක් හරි. ඒ කියන්නේ අපි ඇත්තටම මේ තව තවත් අපි මේ කරන්න තෝරන. ඒ කියන්නේ මේ කරන සාකච්ඡා මේ කරන ධම් ශ්‍රවණය. ඒකට දෙක තමයි මූලික කාරණාව මේවත් කරගෙන ඊළඟට අර භාවනා අපි සමතේ පැත්ත ඒවත් කරන්න තෝරන්නේ. ඊළඟට විදර්ශනාවක් කියන එක නම් පුංචි කාරණාවක් ඇත්තටම කියන්න කැමති. මම විදර්ශනාව ගැන පොඩි ලොමත් කරලා දෙන පොඩි දේශනාවක් වගේ විදර්ශනා කරන ආකාරය සම්බන්ධයෙන් දැන් මේ අහලා නිරවුල් කරගත්ත කාරණා තේරුගත කාරණා දැන් අපිට දැන් මේ අපි මේ කනෝගයක් නිසා මේ ලෝකේ සකස් වෙන්නේ අපි මේක දැන් අහලා දැනගත්ත කාරණාව. අපි ඊළඟට මේක අපි තුලින් මේක තේරුම් ගන්නට ඕනේ. මේක එහෙමද කියන එක. අපි තුලින් මේක තේරුම් අරගෙන අපිට දැන් මේ ප්‍රායෝගිකව අපිට මේක හැදෙනකොට දැකින්න ගියන එක පාරට. එහෙනම් අපි හැදෙනකොට අපිට දැකින්න පුළුවන්කමක් ලැබෙන නෝන ඇතිවීමත් එක්ක. ඒක නෝන ඇති වෙන සමාය අර කල්යාණ මිත්‍යාකර මේ හැම දෙයක්ම දහම් සාකච්ඡාව දහම් සෝරින් නොකොට කාරේ. ඒකට පුර අපිට යම් කුරුදු කිරීමක් මම මේ කුරුදු කිරීම. ඒකට පුංචි කුරුදු කිරීමක් කරලා තියෙනවා. ඊළඟ අපිට හරි මොනම හරි දෙයකදී නැත්නම් අපිට මොකක් හරි භාවනාවක් කරලා අපි සිය ප්‍රවෘත්ති හරි අපට අරමුණක් එනවා. දැන් ඔබ ඇත්තටම මම ඔය කාරණා ඉස්සතු කරේ මේ සම්නිපනිකාය තුනේ තියෙන පාරුලෙක් සූත්‍රය අතුරු කරගෙන ඒකේ පැහැදිලි කරන පුද්ගජන කෙනා නිවන දක්වාම ඉක්මන ආය ක්‍රමයක් ඉස්සර කරලා ඉස්සර කරන්නේ. එතකොට ඒ සියලු දේවල් සංස්කාරයක් කියලා ගන්න කියනවා. සකස් වෙච්ච දේ. මේ සංස්කාරය හැදුනේ කොහොමද කියලා ආපස්සට ඉන්න ගන්න කියනවා. එතකොට අවිද්‍යාචාර ස්පර්ශ නිසා අතන්නා අතුරින් පිටගත්ත නිසා මේ අටගත වේදනාව ඒ නිසා හටගත් සංස්කාරයක් කියලා නිලෙන් සම්ද කියනවා. එතකොට එක්කෙනෙම සම්ද කියනවා අවිද්‍යාව එන්නේ හටගත් සංස්කාරයක් අනිත්‍ය සංකතය පරිසම්පන්න ඒ හටගත්තේ මේ නිසා ඒ විදිහට අවසානතාව වෙන්නේ අවිද්‍යාව. හැබැයි අපි අනිත්‍ය සංකතය පරිසම්පන්නයි කියලා මොන හෝ ක්‍රමයකට වචන ටිකක් දෙමින් ඉලක්ක සිටිල දෙන්නක් නෙමෙයි කරන්න තෝරන්නේ. අනිත්‍යය කොහොමද? අනිත්‍යය කියන්නේ ඇයි? සංකතයක් කියන්නේ ඇයි? මොකද්ද සංකත කියන්නේ? කොහොමද මේ සංකතයක් උනේ? කොහොමද ඒක පරිසම්පන්න උනේ කියන මෙන්න මේ ස්වභාවය ඉවසන්න ඕනේ. එහෙනම් මේ ස්වභාවය ඉවසන්නට අපට මේ සම්බන්ධ නිරවකම ධම්ම සාකච්ඡා ධම්ම ප්‍රෝණය තුළින් ඇති වෙන්න ඕනේ. අන්න මේ ඇතුළත කාතන් වූ කරගෙන ප්‍රායෝගික අපේ ජීවිතේට මේ සංස්කාර ඇති වෙනකොට මේ සංස්කාරයේ ඇති වෙන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. අන්න ඒක තමයි ධම්මෝත්පත්ති ප්‍රතිපදාව බවට ඒ මොහොත සිදු වෙන කාරණාව. යොත්ෘති මොනිකාරය කරනවා තේරුම් ගන්න කාරණාව දැන් මේ මොහොත දින ආකාරයේ ප්‍රායෝගිකව ප්‍රති කිරීමකට යන්නේ. අන්නේ විදිහට පුරුදු කරනවා. ඒක අපිට විදර්ශනාවකට මොකක් වෙනවා? අපි පොළ අර සාම්ප්‍රවණේ නම් කාටකවත් මේ විදිහට ප්‍රවණින් සාපක්ෂාවෙන් ඉවසීමෙන් තේරුම් ගන්නට කාරණාව ප්‍රායෝගිකව මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරනකොටත් මේ හැම කාරණාවම කරගෙනම ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව හොඳට වැඩෙන පස්සේ මෙන්න මෙහෙම හැදෙන්නේ කියලා ඉරාවකම ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි දෙන්න තියෙන උපදේශය. අපි මේ ඔය කරගෙන යන වැඩපිළිවෙල ඇත්තටම පොඩ්ඩලගේ මහත්තයා ඒවත් ගොඩක් මේ ධර්ම සම්බන්ධයෙන් ගොඩක් කරුණු කතා කරනවා. ඉතින් ඒ කරුණු මුල් කරගෙන අපි තව තවත් මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අර විදියට පුරුදු කිරීමilla ඒ දර්ශන භාවනාවක් ඒ විදිහට පුරුදු කළා කියනවා නම් අපි දැන් දර්ශනාව කරනවා කියලා අපි දෙක දෙක ගොඩක් කර කර බලන කාරණාව ඇත්තම දර්ශනාවක් නෙමෙයි කියලා තමයි පැහැදෙන්නේ. මෙන්න මේ විදිහට දර්ශනාවක්. කියන්නේ හැදෙන ආකාරය අපි හොයනවා නම් අපිට අපි හොයන්නේ සත්‍ය වේවා කියලා අදහසින්මයි. මෙන්න මේ හොයනකොට අපිට ඒ විතර න්‍යාය පදනම් කරගෙනමයි. අන්නේ න්‍යාය පදනම් කරගෙන හොයනකොට අපිට යම් කිසි මට්ටමකදී මේක වැටෙනවා. ඉතින් ඒ වැටීමත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒක අපට ප්‍රායෝගිකයක් වෙනවා. එතකොට අපි හැඟීම පිළිබඳ සත්‍ය වේල්ලක් නිසා මාර්ගවල ලබකගෙල්ලක් නෙමෙයි. පෙරසරණ
සාදු සාදු සයන්වත් ඉතාම හොඳින් අපිට පිළිතුර ලැබුණ සවන්නාස කල්ලා මිත්‍ර හැමෝන්ට මේක උපකාරයක් වෙන්නේ නැති මම මේ දේශනාව ටිකක් අද එඩිට් කරන ගොඩක් තියෙනවා. එඩිට් කළා මේක කැඩිච්චේවා එකතු කළා මම නැවත වෙබ්සයිට් එක ඔස්සේ ලබා දෙනවා. කල්ලා මිත්‍ර නැවත අහන්න පුළුවන් අහන්න මම දන්න ඔය කැමතිින් එමැති අහන්න සලසන්න නැවතත් ඉතින් මම එහෙමනම් අද දවසේ සාරාංශය ඉවර කරන්න ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට. අනුතුරු ශ්‍රීමති මහත්මියගේ අනුතුරු කොගලේ මහත්මිය අපි නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටම යොමු වෙමු වැඩසටහන නිමා කරන්න. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබට මේ දෙන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තොන්දරගේ නැතිතුමාගෙන් අවසරයි. සාවන්තු සිසුසත් ජාත්‍යන්තර දහම් සේවයේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙන්නේ අද දිනේ ඔබ වහන්සේ මේ මෙතුතු මහත් අපට ලබා දුන්නා වූ ධර්ම අවබෝධය පිළිබඳව පුණ්‍ය අනුමෝදනා කරන්නයි සූදානම් වන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේ අපි මේ පාළි පන්තියකට ඉඳලයි ධර්ම දේශනාවට අතරමඟදී සම්බන්ධ වුණේ. නමුත් බොහෝ දේවල් බොහෝ කරුණු අපට වැටහෙන ආකාරයට පැහැදිලි වුණා. හුඟක් වැදගත් කරුණු ඒ ගැන සවනට සුසිලත කල්යාණ මිත්‍ර මිත්‍රි මණ්ඩලය වෙනුවෙනුත් අප ධර්මය ශ්‍රවණය කරන මින් අපමත්ේ ධර්මය අහන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙනුත් ඔබ වහන්සේට අප්‍රමාණ කෘතවේදීව පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයු වර්ණ සතුබල ප්‍රඥා වැඩේවා. ඔබ වහන්සේ පතන ආකාරයෙන් ඉතා සුවපහසුවෙන් පාරමී පුරාගෙන නිර්වාණ අවබෝධය දක්වා සුවපහසුවෙන් යාගන්න මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා. ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාට මෞද මෞපියන් ඇතුළේ නෑදෑයින්ටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් සුගතියෙන් සුගතියට පත් වී උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන් පත් වේවා. අපිට බොහෝ කාලයක් තිස්සේ මේ ආකාරයට මේ ධර්ම සාකච්ඡාවලට සහභාගී වෙමින් අපිට විවිධ ආකාරයෙන් නුවණ මෙහෙවන්න මානසිකාරය මෙහෙවන්න අපට විශාල වශයෙන් උපකාර කරන මහාචාර්ය පොඩ්ඩලගේ මැතිතුමාට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. එතුමාටත් එසේම ආයුර්ණ සතබල ප්‍රඥා වැඩේවා. ඉතා සිය පහසෙන් සතන බෝධියකින් නිර්වාණ අවබෝධයට පත් වේවා. එතුමාගේ මෞද මෞතිය ගුරු උපාධ්‍යන් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාටත් මේ සියලු පින් බලෙන් ඒ ආකාරයටම සිය පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. අපට මේ තාක් අවුරුදු 20කට ආසන්න කාලය මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් මේ දහම් දැනුම ලබා දෙමින් තමන්ගේ ධනය සමය කාලය කැප කරමින් කරන මහත් වූ ශාසනික සේවාව වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර ආචාර්ය දළුවත් මහත්මයාට ඉතාම කෘතවේදීව හදපත්ලෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. මේ කරන සියලු කුසල් බලයෙන් ඔබතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. කරන කියන දේ හේත් ප්‍රතිකාර සහ ඒ සාන්තිම සාර්ථකලා නිදුක් නිරෝගී සුවපත් සුවපහසුවෙන් මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මඟඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. ඔබතුමාගේ පෞලිය සමටත් දෙවෝපිය නෑදෑ හිත මිතුරන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්ම පත් වේවා. ඒ වගේම අපට නන්නයිරින් උපකාර කරන කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අදහස් තමන්ගේ භාවනාමය අදහස් තමන්ගේ පළතුරු අප අතර බෙදා දෙන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මතමැත්තේ මේ ධර්ම දේශනාව අසා නිවන මාර්ගයට පත්වන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් අප්‍රමාණ සුතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ දහම් වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න ඔබතුමන්ලාගේ සේවය ඉතාම අවශ්‍යයි, ඉතාම වැදගත් කියලා මගේ අදහස. ඒ අනුව අප සෑම සියලුම දෙනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබලගේ මෙතුමා, දළුවත් මහත්මයා ඇතුළු සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍යාසේ පමණක්ම ලැබෙන සුගති භූමිවලම උපදීන් ඉතා සුවපහසුවෙන් මේ නිර්වාණ අවබෝධය ලබා ගන්න හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාතම පෙරියන් සරණ.
සාදු සාදු ත්‍රිවිධ මාර්ගයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක්සත් රාජධානී දානික දින හිතවතියක් ශ්‍රීමති මාර්ගයේ. ඉතින් ශ්‍රීමති මාර්ගයේ අපි ඔබතුමියටත් ඔබතුමිය ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගන්න හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මෙන්නම් අද සවස් දේශනාව නිමා කරන්න. නමුත් මම මේක අවස්ථාවක් කරගන්න ස්වාමීන් වහන්සේ අපගේ දැනුම් කම්පාණි ස්වාමීන් වහන්සේ නැවත නැවතත් අපත් සමග එකතු වෙන්න ඔබලගේ මාත්මය මාර්ගයෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි හැකි දිනයන් එහෙම අපි හැමදාම සති මේ වැඩසටහන පවත්වන බව මතක් කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැකි දිනයකදී බ්‍රහස්පතින්දා දවසේ හැර බොහෝ විට මොකද බ්‍රහස්පතින්දා දවස අපි තෝරගෙන ස්වාමීන් වහන්සේ කෙරෙහි කෙනෙකුට වෙන් කළ තියෙන නිසා අනිත් දිනයන් මේ අපිට ඔබ වහන්සේ හැකි දවසක යොදා ගන්න සූදානම් ස්වාමීන් වහන්සේ. නැයි තෝරගෙන ස්වාමීන් වහන්සේ මෙන්න මම සාකච්ඡා නිම කරා.
ඇත්තරම මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කිරීම තමයි සතුට වෙනවා. ඒ වගේම තමයි තව තවත් මේ ධර්මයේ අහන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න. ඒ වගේම අපි ධර්මයේ හැම මොහොතකම අහනකොට ස්වාධීන මනසකින්, ඒ කියන්නේ අපි විවෘත මනසකින් මේ ධර්මය අහන්න ඕනේ, අහලා ධර්මයේ විමසන්නට ඕනේ, අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කිසිම කොටුවෙච්ච රාමුවකින්තරව මේ දේශනාවම අපි තේරුම් අරගෙන දේශනාවටම ගරු කරමි. ඒ විදිහට ධර්මය අහුවොත් අපිට නුවණින් විමසලා මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍රයන් එක්ක කියලා මේ ධර්ම සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න මේ සියලු දෙනාටම මමත් ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. තව තවත් මේ විදිහටම ධර්මය ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් තමන්ගේ ජීවිතයට මේ ධර්මය වටහා ගන්නට, දුක පිළිසින් දකින්නට, ඒ වගේම දුක් සමුදය සාධනය කළේ සත්‍යයක් බව අත්දකින්නට, නිරෝධ ශාස්ත්‍රයක් කළේ සත්‍යයක් බව අත්දකින්නට, මඟ වැඩිය සත්‍යයක් බව අත්දකින්නට, ඒ වගේම දුක් පිළිසින් දැකලා නිරෝධ ශාස්ත්‍රයක් කළා, සමුදය ප්‍රහාණය කළා, මඟ සම්පූර්ණ කළා, නිවීම සාක්ෂාත් කරගන්නට මේ සත්‍යගතනේ සියලු පොත ධර්මයන්ද ඔබ සියලු දෙනාටම උපකාරයක් වේවා කියලා මම පුණ්‍යවන්ත මොහොතක් කරමින් ආශිර්වාද කරනවා. සර්වස්තරයි.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තර සාදු 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 තෙරුවන් සරණයි හැමදාම.